හොඳයි සාදු. 2017 වසරේ 10 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන උතුම් වූ බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. මේ දක්වා ඒ උතුම් ආර්ය ධර්මය අවබෝධයෙන් ආරක්ෂා කළ ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මල් පහන් සූර දුම්මාදිය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසාම ගෞරව පූජාවක් වේවා, නමස්කාර පූජාවක් වේවා සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, සද්ධම්ම ශ්‍රවණං අති දුර්ලභං. අපිට දුර්ලභ නොවු දෙයක් හැටියට, සුලභ දෙයක් හැටියට පෙනුනත් දැනුනත් ඇත්ත කතාව තමයි සද්ධර්මය හරිම දුර්ලභයි. මේ මහ පොළොව වුරුදු ලක්ෂ ගණන් පැවතුණා. මේ බුදු කෙනෙක්ගේ ලෝකෝත්තර දර්ශනේ තියෙන්නේ බොහොම පොඩි කාලයයි. දැන් 2600 ගානයිනේ. ඒ වගේම මේ බුද්ධ කාලයේදීත් ධර්මය අවබෝධයෙන් දේශනා කරන්න පුළුවන් අයෙකුගේ වචනය අහන්න ලැබෙන්නේ පින්තුනි හරිම දුර්ලභ. ඒක අපිට හැම තැනින්ම හැම කෙනා ළඟින්ම ඇහෙන්නේ. එහෙමනම් පින්තුනි අපි දුර්ලභ කරුණු කාරණා ලබන පිරිසක් හැටියට ඒ ගැන මහත් ගෞරවයක් ඒ අගය හිතේ දරාගෙන අපි වහවහ ඉක්මනින්ම මම ධර්ම අවබෝධය කරගත යුතුයි කියන මහන්සිය දරන්න ඕන. ඒ අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගැනීමේ වාසිය ගුණය ලැබෙන්නේ මට. අවබෝධ කර නොගත්තොත් සසර අතරමං වෙන්නේ කවුද? ඒ තමන්ම තමයි, මම තමයි. ඔබ මේ ධර්මය අවබෝධ කරගත්ත කියන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ හරි බුදු හාමුදුරුවන්ගේ හරි දේ පිළිගත්තයි කියන එක නෙමෙයි. ඔබට ඒක තේරුණාද? ආනන්ද හාමුදුරුවන්ගේ බණ පිළිගත්තා, බුදු හාමුදුරුවන්ගේ බණ පිළිගත්තා කියන පිළිගත්තාකම නෙමෙයි අවබෝධ කරගත්තා කියන්නේ. ඔබ ධර්ම අවබෝධය කරගත්තා කියන්නේ ඔබම, එහෙම නැත්නම් මේ මමම කවුද කියලා දැනගත්තා. තේරුණානේ? දැන් වෙන ආගමිකයෙක් එන්න අකමැති වෙයි බුදු හාමුදුරුවන්ගේ බණ වූ අපිට පිළිගන්න බෑ කියලා. නෑ, බුදුහාමුදුරන්ගේ බණ නෙමෙයි මේක. ඕක අර ඇමිලි පිටි ආනන්ද හාමුදුරුවන්ගේ බණ, ඕක අහවල් හාමුදුරුවන්ගේ බණ කියලා කියයි. නෑ, එහෙම කෙනෙක්ගේ බණක් නෙමෙයි මේ ධර්ම අවබෝධය කියලා කියන්නේ. තමාවම තමා හඳුනා ගැනීම මිස තව ආගමක්, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ වචනයක් පිළිගැනීමක් එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. දැන් ටිකක් අර අපේ හිතේ තියෙනවා නම් මාන්නයක්, උද්දච්චකමක්, ඒවා වැඩක් නැහැ නේද? නේද? අපි යමක් පිළිගන්න යනකොට අපි විවිධ කාරණා බලනවා. එහිමයි අපි බලන්නේ. අපි ගරු කරන්නේ එහෙමනේ. සමාජ පිළිගැනීම අනුව, උගත්කම අනුව, ප්‍රසිද්ධිය අනුව නොයෙකුත් දේවල් මුල් කරගෙන පිළිගන්න ස්වභාවල් තියෙනවා. නායකත්වය, ප්‍රධානත්වය අනුව තමයි පිළිගැනීම් කරන්නේ. දැන් අපේ බෞද්ධයගේ තියෙන ගොඩාක් ලක්ෂණයක් තමයි බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා පාලි පදයක් එක්ක පොඩ්ඩක් ගලපලා කිව්වොත් පිළිගන්න ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවනේ. ඕන දෙයක් පිළිගන්නවා. ඈ අපේ රක්කාන ප්‍රදේශයේ හාමුදුරු කෙනෙක් පොඩි තේ වගාවක් කරගෙන හිටියා. ඒ දායකව හරි විරුද්ධයි හාමුදුරු තේ වගාවක් කරන එකට. හාමුදුරන්ට කවුරුත් උදව් කරන්නේ නැහැ. පන්සල හදාගන්න විදියකුත් නැහැ. දානේ හරියට හම්බ වෙන්නෙත් නැහැ. හාමුදුරු කල්පනා කරා නිකන් තියෙන ඉඩමේ තේ ටිකක් ඉඳනවා කියලා. ඒක දායක මහත්තයෙක් ඇවිල්ලා කියනවා හාමුදුරුවන්ට තේ වගා කරන එක අකපැයි නේද? නෑ 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 දායක මහත්තයා කිව්වා. එතකොට ඒක කොහෙද ඔක කියලා තියෙන්නේ? පොතේ. ඔය තියෙන්නේ කියලා. තේපත්ති පත්තා අමතං විගහය. තේපාත්තිය දෙකක් කරගත්තට කවන්නේ අමතර වේදමට. ලද්ධා මුදා නිබ්බුති මුඤ්ජමාන. කන්න ටික හම්බ වේද නැද්ද කියලා ෂුවර් නෑ. ඉතින් ඒ වගේ දායක මහත්තයා සද්ද නැතුණ. දායක මහත්තයා පාලි දන්නේ නැහැ. දන්නේ නැහැ. ඇත්තරේ නම් තේපත්ති පත්තාම තම විකහිය. අමතරම වේදවල තේපත්තියක් දෙකක් තිබ්බට කවන්නේ නැහැ. ඒ වාගේ සමහර වෙලාවට අර පාලි පදෙන් ඔබ පිළිගන්න ගියෝ. බුදුහාමුදුරු කිව්වයි කියලා පිළිගන්න ගියොත් එහෙම වෙන දේ. ඉතින් ඒ නිසා අපි පින්නතුනේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ පිට කෙනෙක්ගේ වචනයක් නෙමෙයි. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ ප්‍රයත්නට ආනන්ද හාමුදුරුවන්ගේ වචනයයි මේ ඇතුල් කරගන්න හදන්නේ කියලා හිතුවොත් හරි අමාරුවේ ඇතුල් කරගන්න. මොකද අපි ආස නැහැ තව කෙනෙක්ගේ දේ පිළිගන්න. පුරුදු නැහැ අපි තව කෙනෙක්ගේ දේ පිළිගන්න. එහෙම කැමති නැහැ. ඒක තමයි මානව ස්වභාවය. කෙනෙක් කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. යටත්ද? ගෙදර ඉන්න නෝනලාගෙන් ඇහුවොත් මහත්තයට යටත්ද කියලා? කියන්නේ නැහැ කියයි. මහත්තුරුන්ගෙන් ඇහුවොත් ආ නෝනට යටත්ද කියලා? ඒත් කියන්නේ මොකද? නැහැ කියයි. කාටද යටත්? කාටරි යටත්ද? නෑ නේද? කාටවත් යටත් නැහැ. යටත් වෙන්නත් කැමති නැහැ. පිළිගන්නත් කැමති නැහැ. එහෙමනම් අපි යටත් වෙන්න ඕනත් නැහැ. පිළිගන්න ඕනත් නැහැ. කරන්න ඕන දේ මොකක්ද? තමාව තමා හඳුනගන්න. එච්චරයි. තමාව තමා හොඳට හඳුනගන්න. මොනවද? තමාගේ මනසේ හැටි, තමාගේ මනසේ දිග පළල, තමාගේ මනසේ තියෙන කුසල අකුසල ස්වභාවය, තමාගේම මනසේ හටගන්න කලකිරීම, තමාගේම මනසේ හටගන්න අනේක විද කෙලෙස් දාමයන් හඳුනා ගන්න. හඳුනා ගන්න කෙනෙකුට මේවා හැදෙන්නේ කොහොමද කියලා හොයන්න හිතෙනවා. ඒව හැදෙන්නේ කොහොමද කියලා හොයාගන්න කෙනාට ඒවයි නිරෝධය කියන්නේ මොකද්ද කියලා, ඒවයි අවසානේ මොකද්ද කියලා හොයන්න හිතෙනවා. ඒ අවසාන මඟ ගමන් කරන්න ඕන කොහොමද කියලා එයාට කල්පනා වෙනවා. එහෙමනම් මේක දුක් නිරෝධ කරගන්න එකක් මිසක් වෙන දෙයක් නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන දුක නිරෝධ කරගන්නයි නැති කරගන්නයි මම මේ බණ අහන්නේ. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමනම් ඔබ හඳුනා ගන්න ඕන ඔබේ හිතේ දුක, ඔබේ හිතේ තියෙන සංවේදනා. ඒ හඳුනා ගැනීමෙන් ඔබේ හිතේ නිරෝධය ඔබට අත්දකින්න පුළුවන්. දුක දුරු කිරීමෙන් ලැබෙන්නෙම දුක්ඛ නිරෝධය. දුක දුරු කිරීමෙන් ලැබෙන්නෙම දුක්ඛ නිරෝධය. අපි යම් යම් චෛතසිකයන් හිතේ පහළ වුණාම මේ මිනිසුන් මම දකිනවා ඒ චෛතසික අතහරින්නේ නැහැ. අල්ලගෙනම තදින් අල්ලගෙන ඉන්නවා. ඇයි කියලා බැලුවාම ඇත්තෝ එක හිතනවා මේක සාධාරණ යුක්ති සහගත විද්‍යාත්මක යථාර්ථවාදී චෛතසිකය මෙයයි කියලා එයා ඒක අල්ල ගන්නවා. අන්න එහෙමයි පෙනුතුනේ ඔය නොයෙකුත් දැඩි චෛතසික ධර්ම අල්ලගෙන ඉන්න අය අල්ලගෙන ඉන්නේ ආකාරය. ඒක එහෙමද එහෙම නොවේද? දැන් තේරුම් ගත්තද ඒක? දැන් ඔන්න සරල උදාහරණයකින් පටන් ගමුකෝ. යම් කිසි භාණ්ඩයක් තමන් අරගෙන මේක මගේ කියලා හිතා ගන්නවා. ඊට පස්සේ ඒකට සාධාරණ හේතු රාශියක් සම්මුතියෙන් තියෙනවා. ඒ නිසා ඒක මගේ. මම. ඒ නිසා ඒක තදින් ඒක මමයි කියලා අල්ල ගන්නවා. ඒ වගේම තමයි යම්කිසි අරමුණක් ඇති වෙනවා. යම්කිසි වේදනාවක් හට ගන්නවා. යම්කිසි සංකල්පයක් ඇති කර ගන්නවා. ඒ සංකල්පය, ඒ චෛතසික, ඒ වේදනාව ඒ විදියටම අල්ල ගන්නවා. මේක තමයි නියම සාධාරණ චෛතසිකය කියලා. තේරෙනවානේ? ධනය වැදගත් කරගත්තගෙන ධනය මුල් කරගෙන ඒ චෛතසිකය තදින් අල්ල ගන්නවා. බලය මුල් කරගත්තගෙන බලය මුල් කරගෙන ඒ චෛතසිකය තදින් අල්ල ගන්නවා. වේදනාවල් මුල් කරගත්තගෙන වේදනාව මුල් කරගෙන ඒ චෛතසිකය තදින් අල්ල ගන්නවා. දැන් සමහර අය හිත අල්ලගෙන ඒක ඇත්ත හිතනවා හිතේ පවතින ඕන සැප වේදනා. ගොඩක් අයගේ තත්ත්වයක තමයි 80%ක් විතරම හැමෝම කැමති ඒකට. ඒක තමයි කැමති. හිතේ වේදනාව අල්ලගෙන හිතනවා මේ හිත තුල තියෙන ඕන සැප වේදනා, සුඛ වේදනා තියෙනවා. දුක් වේදනා නම් එපා. එහෙම නේද හැමෝම හිතන්නේ? තව කෙනෙක් මාව මගේ හිත සතුටු කළා නම් ආන්නයා තමයි මට ආදරේ කෙනා, මට දයාව දක්වන කෙනා, මට ප්‍රේම කරන කෙනා. හිත දුකටපත් කරනවා නම් එයා හොඳ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි වේදනාව අල්ලගත්ත කෙනාගේ තියෙන ස්වභාවය. හැබැයි ඉතින් මේ කෙනා දන්නේ නැහැ අපේ හිතවල හැටගන්නා වූ සෑම වේදනාවක්ම, සෑම දුකක්ම ආවේ දුක්ඛ වේදනා ස්වභාවයෙන් නෙමෙයි. දුක්ඛදායී ස්වභාවයෙන් නෙමෙයි හිත ඇතුළට ඇතුල්ුනේ. හිත ඇතුළට ඇතුල් වුණාට පස්සේ තමයි ඒක දුකක් බවට පෙරළුනේ. ඒකනේ ඔය තණ්හා රති රගා ලස්සනට ඇඳගත්ත සුරූපී මනහර කාන්තාව තුන් දෙනෙක්. මිහිරි රසවත් ආහාර පළතුරු සමග බීම සමග තමයි මේ තැනැත්තියන් තුන් දෙනා පැමිණෙන්නේ. රාක්ෂ වේස අරගෙන නැහැ. ඇතුල් වෙනවා මාර දූවරු. ඇතුළු වුණාට පස්සේ තමයි මාරයා අවදි වෙන්නේ. මේන්න මේ වගේ. එකෙන් අපි අදහස් කරගන්න ඕන සෑම සතුටක්ම දුකට පෙරලෙනවා. සෑම සතුටක්ම දුකට පෙරලෙනවා. සෑම සතුටක්ම දුකට පෙරලෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න පුළුවන් නම් පමණයි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔන්න හැමදාම සතුටෙන් ජීවත් වෙන්න ක්‍රමයක්. සෑම සතුටක්ම දුකට පෙරලෙනවා කියලා තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් පමණක් එයාට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මොකද එයා දන්නවනේ. සෑම වීදුරුවක්ම බිඳිනවා කියලා තේරුම් අරගෙන ජීවත් වුණොත් එහෙම ඔළුව ඇත ගහගන්නෙත් නැහැ, කම්පණයටපත් වෙන්නෙත් නැහැ, බිඳ කෙනාට දොස් කියන්නෙත් නැහැ, බිඳීම පිළිබඳව සංවේගයටපත් වෙන්නෙත් නැහැ. මම මේක ගේන දවසේම ගන්න මොහොතේම දන්නවා මේ සෑම වීදුරුවක්ම බිඳිනවා. මේක පූස පැනල වෙන්න පුළුවන්, බල්ල පැනල වෙන්න පුළුවන්, මහත්තයා අතින් වෙන්න පුළුවන්, දරුවා අතින් වෙන්න පුළුවන්, ආගන්තුකෙක් අතින් ඥාතියෙක් අතින් වෙන්න පුළුවන්. මගේ අතින්ද මේක වෙන්න පුළුවන් කියලා මෙයා හොඳට තේරුම් ගත්තා. බිඳුණා. බිඳෙන සුළු දේවල් බිඳුණා. එච්චරයි. එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? සෑම සතුටක්ම දුකට පෙරලෙනවා. තේරුම් ගත්තා දුකක් නෑ. අන්න ඒ නිසා තමයි පිනතුරු ජීවිතය අවබෝධ කළාට පස්සේ මේ ආර්ය ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේලාට රහතුන් වහන්සේලාට දුකක් නැත්තේ ඇයි? උන්වහන්සේලා හැම විටම දන්නවා මේවා නිත්‍ය කොට ගන්න බෑ කියලා. අනිත්‍යයි කියලා දන්නවා. අනිත්‍යයි කියන්නේ කැඩෙනව බිඳිනව කියන එකටයි කියලා චිත්‍රූපයක් හදාගෙන ඉන්නවා. ඒක වැරදි වැරදි. කැඩෙන්න බිඳින්නේ නැතුව තියෙන එකත් අනිත්‍යයි. අපේ අයත්තෝ කියන්නේ කැඩිච්ච බිඳිච්ච තැනදී තමයි හා ඒක අනිත්‍යයි. ඒ කියන්නේ එයා ඒකෙන්ම පිළිගන්නවා කලින් ඒක නිත්‍යව පැවතුනා කියලා. ඒක වැරදි. කලින් ඒක නිත්‍යව පැවතුනේත් නැහැ. ඒ වීදුරුව ඕ ලස්සනට අපි කඩෙන් මිලදී ගන්න මොහොතේත් ඒ තුල අනිත්‍ය තිබ්බා. ඒ වීදුරුව අපි පාවිච්චි කරද්දිත් ඒ තුල අනිත්‍ය තිබ්බා. ඒ වීදුරුව බිඳිලා යනකොට ඒත් එතන අනිත්‍ය තිබ්බා. වරද තියන්නේ අපේ බෞද්ධ පින්වතුන් ඒ එකම වීදුරුව කොටසක් ඒ අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්න කොටසකටපත් වුණාට පස්සේ තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ආන්න එතන තමයි වරද. ඒ නිසා සියලු සංස්කාරකයෝ හැමතැනෙහි වීම අනිත්‍යයි. එක තැනකදී නෙමෙයි. මොකද අනිත්‍යයි කියන්නේ. අනිත්‍යය කියන්නේ බිඳුතුන මේවා අපේ වසඟේ අපි කැමති පරිදි ගොනු කරන්න බෑ, පවත්වන්න බෑ කියන එක. අපි හිතන විදියට, අපි නිත්‍ය කරන විදියට මේක පවත්වන්න බෑ. ඒක තමයි අනිත්‍යය කියන්නේ. අනාත්මය කියන්නේ ඒකම තමයි. ආයෙ වෙන එකක් නැහැ. දැන් මේක අපි හදාගන්නවා අනිත්‍යයි කියන්නේ මේකයි කියලා. ඊට පස්සේ අනිත්‍යයි කියන්නේ සදාකාලිකවම හැමදේම පවතිනවායි කියන එක. අනිත්‍යයි කියන්නේ සදාකාලිකවම හැමදේම නොසෙල්වි පවතිනවයි කියන එකට තමයි අනිත්‍ය කියන්නේ. දැන් ඕක හරිද වැරදිද? වැරදි. හරි අපි කියමුකෝ. අනිත්‍යයි කියන්නේ සදාකාලිකවම කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන එක. අනිත්‍යයි කියන්නේ සදාකාලිකවම කිසිදු දෙයක් පවතින්නේ නැහැ කියන එක. ඒක හරියද? මේක නුවණින් හදවතින් හරියට දකින්න තේරුම් ගන්න ඕන. බොහොම ආදරෙන් දෙන්නේ, බොහොම කරුණාවෙන් කියන්නේ, පැහැදිලි කරන්නේ. මේ අවස්ථාව අපිට ගිලිහි ගියොත් සංසාරේ මොන දුක් ගැහැටවලට මුහුණ පානවද කියලා කියන්න බෑ පින්නතුනේ. බල්ලු වෙයිද, බලල්ලු වෙයිද, කුරුල්ලු වෙයිද, ගැඩිවිල්ලු කැරගොත්තු වෙයිද කියලා කියන්න බෑ. ඉතින් බුද්ධාගමේ හිටියොත් නේ ඔය දේවල් වෙන්නේ, වෙන ආගමක් ඇදහුවනම් හරි කියලාත් හිතේ නේද? ඒක පිළියමක් නෙමෙයි. ඒක පිළියමක් නෙමෙයි. ඒක හරියට වෙනතුනේ අර ගම්වල ඉන්න මිනිස්සු, ඒ මිනිස්සුන්ට වැසිකිළියක් නැහැ. ඔය අඹලි පිටි පැත්තේ වගේ තියෙන ගොඩක් තැන්වල එහෙම තමයි. වැසිකිළියක් නැහැ. ඒ මිනිස්සු කැලේට ගිහිල්ලා අනිත් අය පේනවට මූණට රෙදි කෑල්ලක් දාගෙන අවශ්‍ය කාර්යය සිද්ධ කරගන්නවා. ඒ ඇත්තනේ කතාව. ළඟින් ගියා මිනිස්සු දැක්කේ නැහැ නේ, දැක්කේ නැති මිනිස්සු ඇවිලි ලැජ්ජ නැහැ. සමහර ආගම්වල න්‍යායවල එහෙම තමයි. ඈ අපිට ඒක පේන්නේ නැති නිසා, ඒක දැනෙන්නේ නැති නිසා, ඒක පේන්නේ නැති විදියට හදාගත්තාම ඔක්කොම හරි. ඔක ඉන්දියාවෙත් තියෙනවා. ලොකු මහලු බාත්รูම් ඕනේ නැහැ. රුපියල් 10ක ලෙන්සුවක් තිබ්බහම ඇති, ලෙන්සුව මූණට දාගත්ත අවශ්‍ය කාර්යය කරා. කවුරුත් දෙක්කනේ මූණ විතරයි වහ ගන්න තියෙන්නේ. හරියට ඒක අර ලිඳේ වැටුණු වඳුර වගේ. ඒ වඳුරා දැන් බේරෙන්න ක්‍රමයක් නැහැ. වඳුරට අර මෙහෙම දැක්කහමනේ ප්‍රශ්නේ තියෙන්නේ, අල්ලගන්නේ කියලා. එයා මූණ හංග ගන්නවා. මූණ හංග ගත්තාම එයා හිතන්නේ දැන් මාව පේන්නේ නැහැ. ඉතින් සමහර න්‍යායවල දර්ශන තමන් විසින්ම තමන්ගේ මූණ වහ ගන්නවා වගේ වැඩක්. නමුත් යථාර්ථයේ විදියටම විවෘතව පවතින මූණ වහගෙන ඉන්නවා තමන්ට දැනෙන්නේ. ඕකම තමයි සුරාපානයෙන් කරන්නේ. ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, මානසික වේදනා තියෙනවා. එයාට මේ ටික අමතක කරගන්න එයා පොඩ්ඩකට මූණ වහ ගන්නවා. අර සිහිය නැති වෙනුනේ මත් කරගන්නවා. පොඩ්ඩකට මූණ වහ ගන්නවා. යථාර්ථයේ ප්‍රශ්න ටික එහෙම නැද්ද? තියෙනවා. හැබැයි එයාට දැනෙන්නේ නැතුව නිදා ගන්න හැකියාවක් තියෙනවා. සිහියෙන් පොඩ්ඩක්වත් ඉන්න බැරි වෙනකොට පැය 24ම බීගෙන ඉන්න පටන් ගන්නවා. ඊළඟට සිය දිවි හානි කරගන්න අයත් ඒත් එහෙමයි. ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම, ඒව උහුල ගන්න බැරි වුණාම අර මූණ වහ ගන්නවා වගේ එකක් මේ කයෙන් නික්ම යනවා. හැබැයි එයා දන්නේ නැහැ මේ ප්‍රශ්නත් එක්ක ඒ හිත ඒ විදියටම ගිහිල්ලා දුක් විඳිනවයි කියලා එයා දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තිබුණේ ගතේද හිතේද? අන්න ගතේ දෙයක් තිබිලා නික්මිලා ගියා නම් හරි. හිත සුවපත්, ගතේ ප්‍රශ්නයක් තියෙනවා, ඒ නිසා නික්මිලා ගියා නම් හිත ඒකම නිදහස් වෙලා යනවා. හිතේ ප්‍රශ්නයක් තියද්දී ඒ හිතේ ප්‍රශ්නෙට ගත අයින් කිරීමෙන් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද ඒ හිතේ ප්‍රශ්නෙත් එක්කම එයා ගිහිල්ලා ඒ මානසික ශරීරය තුල එයා දුක් විඳිනවා. ඒ ප්‍රේතාත්මවල, යක්ෂාත්මවල, කුම්භාණ්ඩාත්මවල උහුම මේ දුක් විඳින්නේ ඒ සත්වයෝ. ඒ නිසා ඒ මානසික ශරීරයයි තන දුක් විඳින්නේ. ඒ නිසා ඒක පිළියමක් නෙමෙයි. ඒ නිසා අපි කෙලෙස් වහගෙන ඉඳලා හිත මොහොතකට වහලා දාලා සතුට වෙලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට අපි නුවණින් අපේ චේතනාවල් පිරිසුදු කරගන්නතු සමාධි භාවනාවන් වලිනුත් සමහර විටක යෝග භාවනා බුදුහාමුදුරන්ගේ භාවනා ක්‍රම නෙමෙයි යෝගීන්ගේ භාවනා ක්‍රම වර්ග තියෙනවා. ඒ ධ්‍යාන වලින් తాවකාලිකව බැලුමක් වතුර යට සංගවාගෙන ඉන්නා වගේ ඈතු හිත පොඩ්ඩක් හංගගෙන ඉන්නවා. හංගගෙන හිටියද මතුවෙච්ච ගමන්ම ආයි අර හිතේ ගැඹුරු තිබුණු ලක්ෂණ ඒ විදිහටම පැනනගිනවා. ඒ නිසා අපේ හිත සැබෑ ලෙස නිවැරදි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕන. සැබෑ ලෙස නිවැරදි වෙන්න ඕන. සැබෑ ලෙසම පවිත්‍ර වෙන්න ඕන. බාහිර මනස පමණක් නෙමෙයි ගැඹුරු මනස, ගැඹුරු වේදනාවල්, ගැඹුරු සංඥාවල් පවිත්‍ර වෙන්න ඕන, පිරිසුදු වෙන්න ඕන. ඒකයි වැදගත්. හැබැයි ගැඹුරු මනසට කවුරුත් පිවිසෙන්න කැමති නෑ. ඒක හරියට පින්නතුනේ ගැඹුරු මනස කියලා කියන්නේ ගෙදරක තියෙනවනේ. ගෙදරකත් පොළොවේ මතුපිට මල්, ලස්සන ලස්සන ටයිල්ස්, ලස්සන ලස්සන විසිතුරු පුටු ඒ ඔක්කොම තියෙනවා උඩ. ඕනම නිවසක ඊළඟට මේ ඒ උඩ මතු පිට තියෙන ටික පොළොව යටට ගිහාම තියෙන වලවල් දෙකක්. මොකද එක වලක්? එක වලක් තමයි තමන්ගේ ඉදර තියෙන ජලය ගිහිල්ලා යටෙන වල. අනිත් වල මොකද්ද? හැම ගෙදරකම තියෙනවනේ නේද? අනිත්තර ඩැනේජ් වල තියෙනවා. අපි කවුරු කැමතිද ওই වලවල් දෙක අවසන්? කැමති නැහැ. කාටවත් පෙන්වන්නත් කැමතිද? ඇරලා ගිහලා මෙහි බලන්න අපේ ඩැනියට මේ නෑ. ඒක බොහොම පිටිපස්සේ බොහොම ගැඹුරේ හංගලා දාලා තියෙනවා. ඊතර තියෙන ඔක්කොම කුණ ටික හොදගෙන යන්නේ එතෙන්ට. මේ මනසත් එහෙමයි වෙනතුනේ. ඒ මනසේ ගැඹුරු මනස කියන්නේ හරි ගඳ ගන්න තැන. ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ පිළිබඳව මේ පිරිසිදු කිරීමක් පවිත්‍ර කිරීමක් කරන්න කවුරුත් කැමති නැහැ. බාසුන්නෙහි කෙනෙක්වත් කැමති නැහැ. ඒ මනුස්සයා ඩබල් චාර්ජ් කරනවා. ට්‍රිබල් චාර්ජ් කරත් කරන්න දෙයක් නැහැ. අනේ මේ වැඩේ කොහොම හරි බාසුන්නෙහි කරලා දෙන්න ගඳ ගහනෝ ඉන්න පෙපත් වලාති කියලා ඒක හදලා දෙනවා. දැන් මේ කතාවට උනත් කැමති නැති වෙන්න පුළුවන් කෙනෙක්. ඇයි? එහෙමයි අපි වරුදු වෙලා තියෙන්නේ. අපි කොහොම හරි අර කුණු වලවල්, ගණේච්ච වලවල් අමතක කරලා මල් ලෝකයක ඉන්න කැමති. මල් කඩ කඩ ඉන්න කැමති. ඒ කියන්නේ අනිත් පැත්තේ ඕනම ඒ තිබ්බට කවන්නේ නැහැ. මල් වල ඉන්න ඕන. මල් පර වෙනතුරු. අන්න ඒකට කියනෝ යථාර්ථයට මුහුණ දෙන්නේ නැති ස්වභාවය. ඇයි අපිට ඩැනේජ් වලක්, කුණු වලක් අප්පිරිය? ඇයි අපිට මලක් ලස්සන? පන්සල් වලට ගිහාම ගොඩාක් මල් පූජා කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඒ සියලුම මල් එකතු කරලා එකතු කරලා ආයෙ ගිනින් දාන ඒ මල් කුණු ගොඩ? හැම පන්සලකම ගිහාම මල් කුණු ගොඩ බලන්නේ. මල් ආසනේ තියෙන ලස්සන බලල වැඳලා හඳුරන්නේ මේ මල් ඉවරුනහම, පූජා කළා ඉවරුනහම මේවා අස්කරන මේ මල් කුණු ගොඩ කොතනද තියෙන්නේ? ගිහින් බලන්න. ඒ තුල දැනෙන සංවේදීතාවයයි අර මල් ආසනේ ලස්සන මල් වල තියෙන සංවේදීතාවයයි එකක් වෙච්ච දවසට ඔබ රහත්. නැව වැඩි කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හාමුදුරුවෝ කියවනේ මම බලන්න ඕනේ ඉස්සෙල්ලම යනවා මල් ආසනේ. හරි සුවඳයි, හරි ලස්සන උදෑසන පිපුණු නෙළුම් මල්, මානෙල් මල්, නිල් මානෙල් ඔය වගේ ලස්සන මල් තියෙනවා, පිච්ච මල් සුවඳ එනවා. සුවඳක් නැති අර මොනවද මේ මල් වර්ගක් තියෙනවා, ඔය තියලා තියෙනවා. හරි සුවඳයි, ලස්සනයි, හොඳයි. ලස්සනට මල් වට්ටි හදලා තියෙනවා, බොහොම හොඳයි. ඊට පස්සේ බලන්න ඕන, ඊයේත් මේ වගේ මල් ආසනයක් තිබුණා. දැන් අද උදේ වෙනකොට මේ මල් ආසනය අයින් කළා. මේ අලුත් මල් තියෙන ඊ මල් ආසනේ කොහොමද, කොතනද තියෙන්නේ? අන්න ඒකයි පෙනුතුනේ අපි යථාර්ථය පිළිගත්ත කියලා කියන්නේ. මහරහතන් වහන්සේලාට ලස්සන දෙයක්වත් එහෙමට කියලා අවලස්සන දෙයක්වත් නැහැ. ලස්සන දෙයක්වත් අවලස්සන දෙයක්වත් නැහැ. හැබැයි ඉතින් උන්වහන්සේලා බොහොම ලස්සනට ඒ නිසා වැඩ ඉන්නවා. බොහොම පිරිසුදුව ඉන්නවා, පිරිසුදු වචන කතා කරනවා, පිරිසුදු සිතුවිලි අනුගමනය කරනවා. බොහොම රමණීය විදියට උන්වහන්සේලාගේ වාසස්ථාන කුටි ආදී ලස්සනට හදන ඒ විදියට වැඩ ඉන්නවා. දැන් බුදුහාමුදුරුවන්ට අද සඳුන් දැවෙන් කුටියක් හදලා පූජ කරා. ඒ කාලේ හරි සුවඳ හමනවා. අද කාලේ නම් අනිවාර්යෙන් කියයි ඉතින් බුදුහාමුදුරු ලක්සිරි ලයිෆ් එකක් ගෙවන්නේ මොකටද? ඔගේ සුදු හඳුන් ඇයි, හොඳ නැද්ද පොල්ලි, අපිටත් නැති ඒවා මෙයාට කියලා අනිවාර්යෙන් කියනවා නේද? ඒ කියන්නේ අපේ තියෙන ඉරිසියාව. බුදුහාමුදුරුවන්ටවත් අපිට වැඩි දෙයක් ලැබෙනවට අපි කැමති නෑ. ඔය ඉරිසියාව හටගන්න එකනේ, තමන්ට වැඩි අනිත් කෙනාට තියෙනකොට ඉරිසියාව හටගන්නවා. දැන් මටත් එහෙම ඉරිසියාව හටගන්නවා. නමුත් එහෙම ඉරිසියාව හටගත්තාම මේක අකුසල ධර්මයක් කියලා ඒක ආශ්‍රය නොකළ යුතු මිත්‍රෙක්, ආශ්‍රය නොකළ යුතු සතුරෙක්, හොරෙක් කියලා කල්පනා කරලා එයාව ඈඩ් කරනවා. මටත් ඉරිසියාව හිතලා තියෙනවා. නැවැත්තන්ට නම් නැතුව ඇති නේද? හැ හිතිලා නැහැ නේ, හිතිලා නැහැ. ඒකට කවන්නේ මට විතරක් හරි ඉතුරුනේ. හැම ඉරිසියා හිතෙනවා. ඒක හැබැයි හිතෙන්නේ තමන්ට වඩා වැඩි කෙනෙකුට. තමන්ට වඩා තමන් ආස කරන දෙයකට තමයි එහෙම හිතෙන්නේ. හැබැයි මේ ඉරිසියාව කියන එක චෛතසිකේ ඇවිල්ලා මේ ඉරිසියා චෛතසිකේ මනස වෙලා ගත්තොත් එහෙම ඉවරයි. එතන ඉඳලා ඒ චෛතසිකේ මනස වෙලාගෙන තියෙන ඒක පින්නතුණු පිළිකාවක් වගේ. එහෙම තත්ත්වයක් අපිට නෑ. මම මේ කියන්නේ මිනිස්සුන්ගේ පොදුවේ සිද්ධ වෙන දේ. දැන් පිළිකාවක ස්වභාවයත් ඔය ගහක වුණත් පිළිල ගස්වල තියෙන ස්වභාවේ යම් තැනක ඒක අල්ලගත්තාම ඒ ගහම ඒක අල්ලගෙන ඒ ගහේම තියෙන සාරය අරගෙන ගහම විනාශ කරනවා. පිළිකාවක ස්වභාවයත් ඒකයි. ශරීරයේ හැදෙන පිළිකාවේ ස්වභාවයත් ඒකයි. ශරීරය තුළම හැදෙන පිළිකාව ශරීරයේම තියෙන පෝෂණයෙන් වැඩෙනවා. දැන් පුජ්‍යලයා හොඳ පෝෂණීය ආහාර ගන්න 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 පිළිකාවලු දෙගුණ තුන් වෙලා ගුණේ වෙලා වැඩෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ මේ මිනිස්සුන්ගේ චිත්ත චෛතසික ධර්ම වල හැටි. ඒවා එනවා, ආව ගමන් යම්කිසි චිත්ත ස්වරූපයක් ඒක අල්ල ගන්නවා, වෙලා ගන්නවා යම්කිසි තැනක්. වෙලා ගත්තට පස්සේ අපි ඒක බාර ගත්තොත් ඒකට අපි ඡන්දය, අපේ කැමැත්ත, අපේ රුචිකත්වය, ඒක මම මගේ ආත්මයේ කොට ඒක වෙලා ගන්න තැන ඒක හෝම එළිලා වැඩෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ මිනිස්සු මේ ලෝකේ තියෙන චේතනා කර්මයක් වෙලාගෙන වඩනවා කියන්නේ හරියට පිළිකාවක් වඩනවා වගේ කියන වැඩක්. දන්නේ නැති කමට පොඩි ළමයි වගේ. දන්නේ නැති කමට ඔය උතුරු නැගෙනහිර පළාත්වල එහෙම පොඩි ළමයි බෝම්බ උස්සන් ගිහිල්ලා සෙල්ලම් කඩවල තියාගෙන සෙල්ලම් කරනවලු. සමහර අය පිපිල්ලා නැති වුණා, සමහර අය හරි කම්මල තාත්තල දැකලා ඒක අයින් කරා. පොඩි එකා ඕක දන්නේ නැහැ. හාන්නේක වගේ දෙයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මනුස්සයා ඕක දන්නේ නැහැ. මනුස්සයා ඕක දන්නේ නැහැ. දන්නේ නැති නිසා මේ චිත්තචෛතසික ධර්ම ආවහම ඒවා අල්ලගන්නවා. අල්ලගෙන ඉතින් ඒක සෙල්ලම් කරනවා ඒකත් එක්ක. එහෙම නැත්නම් ජීවත් වෙනවා. ඒක තමන්ගේ කොටසක් හැටියට සලකනවා. ඒක තමයි මගේ ලයිෆ් එක. එහෙම නැත්නම් තමන්ගේ චර්යාව රටාව හැටියට එයා සලකනවා. ඒව නිසා මේයන්ට ඒව හානිකාරදායක විදියට බලපාන. ඒ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ මනස පිළිබඳව විනිශ්චයක් තියෙන කෙනෙක් අකුසල පාක්ෂික ධර්ම පැමිණියොත් ඒවයින් කරන්න ඕන. හේනුකාණි චන්දවිමල නායක හැඳුරගේ පොතක් තියෙනවා කෙලෙස් 1500 කියලා පොතක්. කියවලා තියෙනවද? කියවලා නැති අය කියවන්න. මට මේ 1500ම කියෝ කියෝ ඉන්න බෑ. ඊට පස්සේ හිතා ගන්න පුළුවන් මේ තියෙන්නේ 1500න් එකක්. පහළ වෙනවා. පහළ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. පහළ වෙනවා. පහළ වුණාම තේරුම් ගන්න මේ 1500 එකක්. දැන් මම මේක අයින් කරගන්න ඇති. අපි සරලව කියලා දෙනවා තමන්ට දුක පිණිස අහිත පිණිස අනර්ථය පිණිස යමක් පවතීද තමන්ට අනුන්ට ඒක අකුසල ධර්මයක් ඒවා වඩන්න එපා කියලා කෙටියෙන් අපි කියලා දීලා තියෙනවා. නමුත් කොටස් වශයෙන් හඳුනා ගන්න පුළුවන් අර විදිහට බැලීමෙන්. ඇයි මේ මම ඉන්නවා මට සාපේක්ෂිතව තව කෙනෙක් ගැන හිතනවා. ඒක තමයි ස්වභාවය. මෙයා මට සාපේක්ෂිතව දුප්පත්, මෙයා මට සාපේක්ෂිතව පෝසත්. මට සාපේක්ෂිතව දුප්පත් කියලා හිතනකොට එයා එතන මාන්නෙන් සලකනවා වෙන්න පුළුවන්. මට සාපේක්ෂිතව පෝසත් කියලා හිතනකොට එතෙන්ට ඊර්ෂ්‍යා කරනවා වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ සියල්ල මට සාපේක්ෂිතයි. නමුත් කවුරුත් දන්නේ නැහැ බුදුවරුන්ගේ සිත, රහතුන්ගේ සිත, ආර්ය ශ්‍රාවකයන්ගේ සිත කොච්චර දේවල් තිබුණත් ඒ සිත ඒ කිසිවක් වෙලා ගන්නේ නැහැ. කිසිවක් වෙලා ගන්නේ නැහැ. පුදුම අය වගේ ඒ තුලින් හටගත්ත මාන්නයක්, ඒ තුලින් හටගත්ත අභිමානයක් උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලාට තියෙන්නේ ධර්මයේ නිසා හටගත්ත දර්ශනයක්. ධර්මයේ නිසා හටගත්ත දේශත්වයක්, ශ්‍රේෂ්ඨත්වයක් තියෙන වෙන ලෝකයේ තියෙන රත්තරන් මුතු මැණික් යාන වාහන ඉඩම් කඩන් නිසා හටගත්ත දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒක ගැඹුරු මනසේ ස්වභාවය. ඒ සමහර පුදු මිනිස්සු ඉන්නු රහතුන්ටත් වඩා හොඳයි පිටින්. හරි හිමින් කතා කරන්නේ. හරි පරිත්‍යාගශීලී. හරි වචනෙන් ත්‍යාග සම්පන්නයි. ඕන උදව්වක් කියන්න, ඕන වෙලාවක ප්‍රාර්ථනාවක් කියන්න, ඕන ගමනක් කියන්න එහෙම කියලා කියනවා. හැබැයි වචන විතරයි. ඕන දෙයක් දනස්කාල මම කරලා දෙන්න ඉක්මන් කරේ. වචන විතර කරන්න ගියාම තමයි කියන්නේ. ඒකනේ දැන් බෑ. ඉතින් ඒ වගේ අර මවාගත්ත ලෝකයේ යහපත්කම් තියන අය ඉන්නවා. හරි ගුණගරුකයි, good morning කියලා කියනවා. නේද? නමුත් අරයට good වෙනවට කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහෝම සැලකිලිමත් වෙලා බලන්න ඕන මේ යටි සිත, ගැඹුරු සිත මොකන්ද ඔබේ? ඉතින් ওই ගැඹුරු සිත අවුස්සලා වැයත්තන්ට කියලා දෙනවා කියලා කියන්නේ හරියට පෙන්නුවොත් හරි පිළිකුල් තැනක් අවුස්සනවා වගේ වැඩක්. කුණු වෙච්ච තුවාලයකට බෙහෙත් දාන්න වෛද්‍යවරයෙක් මහන්සි වෙනවා වගේ වැඩක්. කුණු වෙච්ච තුවාලයකට බෙහෙත් දාන්න කොහොමද වෛද්‍යවරයෙක් කියන්නේ? අත් මේස් දෙකක් දානවා. ක්ලවුස් දෙකක් දාලා ඊට පස්සේ මුඛ වාඩම දානවා. ඇස්වලට ඒව මේව විසිරෙයි කියලා ස්කන්නාරේ දෙහෙකුත් ස්පලන්දනාවකුත් දාන ශල්‍ය කර්මයක් වගේ. ඒකට වෙනම ඇඳුමක් අඳිනවා නේද? වෙනම ඇඳුමක් අඳිනවා. ඉතින් කතුරු පිහියා අරගෙන මේ කුණු වෙච්ච තුවාලක ගෙහෙත් දාන පටන් ගන්නවා. ලෙඩාට කියනෝ ටිකක් හයියෙන් දරා ගන්න දත් මිටි කාලා කියලා. සමහර අය කටට දෙනෝ ලී කෑල්ලක් හරි මොකක් හරි දෙනෝ මේක තදින් හපා ගන්න කියලා. නිර්වින්දනය කරන්නේ නැත්තම් නැත්තම් ටිකක් හිරිවට්ටනෝ නැත්තම් නිර්වින්දනය කරනවා. ඉතින් පින්නුතුනි හරියට ඒ වගේ වැඩක් මේ ධර්ම අවබෝධය කරවනවා කියන එක ඒ වගේ වැඩ. කුණු වෙච්ච තුවාලයක් පාරලා ශල්‍ය කර්මකෙ ඉවත් කරනවා වගේ වැඩ. පිළිකාවක් අයින් කරනවා වගේ වැඩ. ලේසි පාසු දෙයක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ තමන් අකමැතිම පැත්ත බලනවා වගේ, හංගලම තියෙන පැත්ත බලනවා වගේ වැඩ. ඒක තමයි ස්වરૂපය. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබ හංගලම තියෙන පැති බලන්න. ඒ පැතිවල මල් ගස් හිටවන්න. ඔබේ ගෙදර තියෙන අපිරිසිදුම පැති ටික කොහෙද කියලා බලන්න. ඒ තැන් ලස්සන කරන්න. පිරිසිදු පැති කොහොමත් ඒ විදිහට තිබුණා වේ. අපිරිසිදු පැති හොයලා ඒ තැන් ලස්සන කරන්න, පවිත්‍ර කරන්න. එතකොට අර PHI මහත්තයා ඇවිල්ලා අල්ලගන්න එකක් නෑ. මధుරව දුරත් නැති වෙනවනේ. මනසෙත් එහෙමයි. කොහොමද තමන් යමක් නිවැරදි කරගන්නේ? තමන්ට තේරෙනවා මේවා මමත්වයේ මුල් කොටගත්ත චිත්තචෛතසික ධර්ම. තමන් මමත්වයේ මුල් කොටගත්ත චිත්තචෛතසික ධර්ම පහළ වෙනකොට තමන් දන්නේ නැද්ද? දන්නවා. මමත්වයේ මුල් කරගෙන තමයි මේක පහළ වෙන්නේ කියලා. මේව මමත්වයේ මුල් කොටගත් ධර්ම නෙමෙයි. මම මේ දේ කරනවා, මේ කටයුත්ත කරනවා, මේ දේවල් කරනවා, මේක මමත්වයේ මුල් කරගත් ධර්මයක් නෙමෙයි කියලා තයා දැනගන්නවා. දැන් මමත්වයේ මුල් කොටගත් දේවල් හැටියට නෙමෙයිනේ අපේ පින්නතුන් පින්කම් කරේනේ. එමනේ? එම නේද? මමත්වයේ මුල් කරගෙනද පින්කම් කළේ? මම ඒ නිසා පින්නතුන්ගෙන් ඉල්ලනවා, අනේ ඔබ කරගත් ජීවිතේ පුරාම කරගත් පින්කම් ටික ඔක්කොම පවුකම් එපා. පින්කම් ටික විතරක් මට සියල්ලම දෙන්න. එකක්වත් තියාගන්න බෑ. මට සියල්ලම දෙන්න. ඇත්තටම අවංකවම හදවතින්ම හාමුදුරන්ට මම එකක්වත් ඉතුරු කරගන්න නැතුව මං ජීවිතේ පුරාම සිද්ධ කරගත් ඔක්කොම පින්කම් ටික මං දෙනවා. දෙන්න පුළුවන්ද? පුළුවන්. ඒක දන්නේ හොඳට දන්නේ තමන්ගේ හිත. දෙන්න පුළුවන් නම් ඔබ මමත්වයෙන් තොරව තමයි ඔව් පින්කම් කරලා තියෙන්නේ. අර පුණ්‍යාභි සංඛාරා කියන ගතියටත් ඇලිලා නැයි කියලා තොප්පු වෙනවා. පව්කන්තික ඉල්ලුවන කොහොමද දෙනවා කියලා දන්නවනේ තමන් ඉල්ලන්නේ. ඔබ කරපු ලද සියලුම පව්කම් මට දෙන්න, මං ඒ වාර ගන්නම් කියලා ඉවරලා නේද? එමේ ඉන්නවා. ඇත්ත වශයෙන් ඉතින් අපි මේ අනුන්ගේ පව් තමයි ගෙවන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ යන ගැව්වාම ජේසුස් වහන්සේ කිව්වේ මොනවද? මා මේ ගෙවා දමන්නේ මිනිසුන්ගේ පාප කර්මයන්. මගේ ඒවා නෙමෙයි, මම මිනිසුන්ගේ පව් හොදන්න ගිහිල්ලා පව් නැති කරන්න ගිහිල්ලා තමයි මට මේ දේ වුනේ. මේක මගේ ප්‍රශ්නය නෙමෙයි, මම මේ ගෙවන්නේ ඔබලාගේ පාපයයි. ඒත් වශයෙන් මමත් ගෙවන්නේ ඔය අත්තන්ගේ පව් තමයි. ඒක තමයි ස්වභාවය. රහතුන් විතර පින්තුනි පුණ්‍ය ධර්ම කරන පින්කම් කරන අය මේ ලෝකේ තව කවුරුත් නැහැ. බුදුවරු විතර පින්කම් කරන උදවිය මේ ලෝකෙ කොහෙවත් නැහැ. බුදු කෙනෙක් විතර පින්කම් කරන, බුදු කෙනෙක්ගේ කරුණාව කොච්චරද කියනවනම් වළඳන දානි වළඳන පාත්‍රේ තුල තියෙන දේ හැරෙ කුසගින්නෙන් රහතන් වහන්සේ නමක් හෝ භික්ෂුන් වහන්සේ නමක් හෝ මිනිස්සෙක් හරි වැඩම පැමිණියොත් වැඩම කළොත් අහනවා, මා සන්තක වෙන දෙයක් නැහැ, මම වළඳන පාත්‍රේ ඉතුරු ඉඳුල් බත් ටිකයි තියෙන්නේ, ඔබට කැමතිනම් පිළිගන්නන්න පුළුවන්. එහෙම අහන්න ඕන, මොකද මේක කන්න කියලා දෙන්න බෑ. මොකද මේක තියෙන්නේ දැන් ඉඳුල් බත් ටිකක් තියෙන්නේ. ඒ නිසා අහන්න ඕන මගේ මම කොමාලල නැහැ, කොටස කොටසනේ අදාගෙන වළඳන්නේ. ඉතින් මං කොටසක් වළඳලා ඉතුරු වෙච්ච කොටස මේ ඉඳුල් බත් ටික තියෙන්නේ, ඔබට ගොඩාක් කුසගිනි නම් කැමති නම් දෙන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අකමැත්තක් නැහැ බුදු කෙනෙකුගේ පාත්‍රයේ තියෙන කොටසකින් වළඳන්න කාටවත්. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රමාණවත් ලෙස වළඳා ඇතනම් ඉතුරු ටික මට පිළිගන්නන සේක්වා කියලා ඉතින් මතක් කරනවා. මතක් කරාම රහතන් වහන්සේලා ඒක අරගෙන වළඳනවා. එහෙම නැත්නම් තව ඉන්න කුසගින්නේ ඉන්න කෙනෙක් වළඳනවා. කුසගින්නේ ඉන්න අයට බණ කියන්නෙත් නැහැනේ. එයාට ආහාරය පිපාසයේ ඉන්න කෙනෙකුට බණ කියන්නේ නැහැ. එයාට පිපාසයේ නිවන් සංසිඳවන්න වෙනවා. ඒ වගේම ওই නොයෙකුත් ප්‍රශ්නවල ඉඳලා ආවහමත් ඒත් එමේ. මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක විසඳලා තමයි ඊළඟට බණ ධර්ම කියන්නේ. හැබැයි උන්වහන්සේලා මේ හොඳ වැඩ, මේ පින් වැඩ කොච්චර කළත් උන්වහන්සේලා අර ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන එහෙම දෙනවා නෙමෙයි. අපි සමහර අයට කෑම වෙලා තින්නේ මේ අර ගොල්ලන්ට හොඳ ලොකු කෑම වෙලා දෙමු මොකදද? අපි නගරාධිපතිතුමාට හොඳ කෑම වෙලා දෙමු මොකදද? අපි පොලිස්පතිතුමා ගැනලා හොඳ කෑම වෙලා දෙමු. අපි ඇමතිතුමා එන්නේ හොඳ සංග්‍රහයක් කරමු. මේක ඇමතිතුමාගේ පින්කම, ඒ නිසා අපි මේකට ෆුල් සපෝට් එකක් දෙමු. හරි, එවැනි තත්ත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් නැහැ. එහෙම දේවල් නැහැ. අද ගොඩාක් වශයෙන් පින්කම් කරන දේවල් වල චේතනාව දිහා බලනකොට, උත්සව කරන දේවල් වල චේතනාව දිහා බලද්දී අපිට පේනවා යම්කිසි අකුසල ධම්මා කියන ධර්මයක් වටේ කරගෙන කරගෙන තියෙනවා කියලා තේරෙනවා. ගොඩාක් අය පින්කම් වලින් මාන උද්දච්ච අවිද්‍යාව හටගෙන තියෙනවා. බොහෝම පව් ඒක. ඔහොම පව්. ලොකු පින්කම් කරලා ලොකු සේවල් වල් කරලා ලොකු පන්සල් හදලා හාමුදුරුවරු පිරිතිය වෙනවා. ගිහියෝ උපාසික උපාසිකාව බල්ලු බලල්ලු වෙනවා, පිරිතිය වෙනවා. මන් දැකලම තියෙනවා පන්සල් වල බණ කියන්න ගියාම ධර්මාසනේ යටට ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නේ ලගිනවා. එහේ හිටපු ලොකු උපාසක මහත්වරු එහෙයි සාමීනිගේ ගිය උද්දච්ච කමින් හිටියා. මේ මොකද්ද මේ කරන්නේ? මේ බියවද්දන ඔබ. ඇයි? ඔහොම චේතනා ආශ්‍රය කරන්න එපා. ඔය වගේ අකුසල ධර්ම ආශ්‍රය කරන්න එපා. කියල බිය වැද්දීමක් මේ කරන්නේ. මොකද පාපේට අපි බිය වැද්දෙන්න ඕන, අකුසල ධර්මයට බිය වදින්න ඕන. ඊට පස්සේ තමයි ඒවා සතිය වඩන්න නැතුව ආශ්‍රය කරන්න නැතුව හැකියාව තියෙන්නේ. ඒක තමයි. ඔබ කුමකින්ද නිදහස් වෙන්න ඕන, කුමන චේතනා ධර්මයකින්ද, කුමන බැඳීමකින්ද කියලා තේරුම් ගන්න තමන්ට වඩාත්ම පීඩා දෙන චිත්ත චෛතසික ධර්මය හොයාගන්න. ඇහැදිලිද? ඔබ කුමකින්ද බේරෙන්න ඕන කියලා ඉවරලා චිත්ත චෛතසික ධර්මය ගේම් වලකින්න. දැන් ඔන්න සමහර අම්මල තාත්තලා ඉන්නෝ බනහන්නේ ධර්මයේ තුල යෙදෙන්නේ. අනේ මේ මුණ පුරා බලා ගන්න ඕන, මිනිපිරි බලා ගන්න ඕන, දරුවෝ බලා ගන්න ඕන, ගේ බලා ගන්න ඕන කියලා මෙන්න බනහන්නේ. දැන් ඔන්න ඒ චිත්තසයිසික ධර්මයේ ආවා. ආවට පස්සේ ඒක එල්ලෙනවා. එල්ලිලා ගේ රකරක ඉන්නවා. අපේ අයිසක අම්මලාට සමහර විට වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඒ අම්මා අහලා බලන්න එපැයි, හරිය ඔය අම්මට දැන් ප්‍රෙෂර් තියෙනවා, සුගර් තියෙනවා, ඈ කොලෙස්ටරෝල් තියෙනවා, ඔක්කොම ප්‍රශ්න තියෙනවා, ඔය එහෙකින් ඩොක් කාලා මලා. අර මාරය තමයි අර චෛතසිකේ දෙන්නේ භාවනාවට යනවට. අහන්න ඕන, ඔබ මලොත් අද හෙට ඉඳලා මේ අය ජීවත් වෙන්නේ නැද්ද? අගේට මුකුත් නෑ. ඉවලෙම පුතා ගෝල් එකක් දැම්ම මල් ශාලාවට, බුස් දාලාගෙන ඉච්ච. ඊට පහුවෙන්ද මෝග කරමු, මට හිට අනිද්ද වැඩට යන්න තියෙනවා කිව්වා. ඕක ඉවර කරා, ගෙදරට වැඩකාරියෙක් ගෙනාවා, ටක් ගාලා දුවගෙන යනවා. ආන්න දැක්කනේ නිකන් අපරාධ මේ චිත්තචෛතසික ධර්මයේ කෙළඹ ගත්තේ. සමහර අය මහත්යයට කන්න දෙන්න වෙන කෙනෙක් නැහැ කියලා කල්පනා කරලා මහත්යයට කන්න ඔය ඔයා ඉන්නවා. ඒ ඇත්ත කතාව තමයි. කල්පනා කරලා බලන්න, මං හෙට මළුත් මේ මිනිස්සයා නොකා නොබී මැරෙයිද? මං බනහන්න ගිහිල්ලා එක දවසක් මේ මිනිස්සයා බරිගින්නින් හිටියයි කියලා මැරෙයිද? ඒ මුකුත් වෙන්නේ නැහැ. හිට පහුවෙන්ද මේක වෙන නෝන කෙනෙක් කෑම ගෙනලා දෙන්නේ නැත්නම් වෙන විදියක් හදාගන්නේ. ওই දෙකෙන් එකක් වෙනවා. ඒ අපරාධ නිකම් බොරුවට මුලා වෙලා එන්නේ. ගෙදර වැඩ මම නැතුව බෑ, කඩේ වැඩ මම නැතුව බෑ, අර අතන ඔෆිස් එකේ මම නැතුව බෑ කියලා හිතුවට ඇත්ත කතාව ඕක. ඒ නිසා කිසිම චිත්තචෛසික ධර්මයක හිම එළඹ ගන්න ඕනේ නෑ. මාරේ ගෙනල්ල දෙනවා අපිව අල්ල ගන්න දේවල් තදේ. ඒකනේ බුදුහාමුදුරුවන්ට ගෙනල්ලා දුන්නේ මොකද්ද? වාට බලුවන් සක්විති රජ වෙන්න. පොඩි එකක් නෙමෙයි ගෙනල්ලා දෙන. අපිට ගෙනල්ලා දෙන්නේ නැහැ ඒ වගේ එකක් මාරයා. මොකද රජ පරම්පරාවේ ඒ මහා අධිරාජ්‍ය සුද්ධෝදන මහා අධිරාජ්‍ය ඒ කාලේ හිටපු අනිත් අය, අනිත් රජවරු, පොඩි පොඩි රජවරු, කලාපීය රජවරු, මහා අධිරාජ්‍යය හිටපු එක්කෙනා තමයි මේ සුද්ධෝදන මහරජ. යාට හරි බලයක් තිබිලා තියෙනවා ශාක්‍ය වංශේ. කු බලයක්. ඉතින් මෙයාට දෙන මුළු ලෝකෙම අධිරාජ්‍ය වෙන්න පුළුවන් ඔබට. මොකද කියන්නේ? ඔක පයට පාගෙන පාපිසක් හැටියටවත් මම ඔය අධිරාජ්‍ය බාර ගන්නෑ. මට ඕක වැඩක් නෑ. ඊට පස්සේ ආවේ නැද්ද ඊට වඩා ප්‍රබල දේවල්? අර දරුවා අහිංසකයි පව්. අර බිරිඳ බිම වැළපි වැළපි අඬනවා. අර ඈ නොකා නොබී ඉන්නවා. ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඔය වගේ ඉතින් අඬපු වැළපිච්ච අවස්ථා කොච්චර ලෝකේ තිබ්බද? මැරෙන්නේ නැහනේ. මේක හැමෝටම මම මේ විසඳුමක් හොයාගන්න මම මේ යන්නේ. එක්කෙනේ සනසව සනසව හිටියා නම් එහෙම ලස්සනට ඉතින් යසෝදරාවිය නලව නලව ඉඳි. බලන්න මුළු ලෝකයක් නැලේ ඔන්න නලවන්න හේතුනේ මොකද්ද? ඒක නැලවිල්ලක් අයින් කරා. තේරුණානේ? අවිද්‍යාවෙන් නලවනවට වැඩිය විද්‍යාවෙන් ලෝකේ මිනිසුන්ගේ මානසික සුවපත් භාවය ඇති කරන්නට උන්වහන්සේ මුළු ලෝකයක් සුවපත් කිරීමේ වගකීම ගත්තා. එක දරුවෙක් හදනව වෙනුවට මුළු ලෝකයක දරුවෝ ඇතුව. ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක්ගේ පරිත්‍යාගයේ ආශ්චර්යයක්, ඒක පුදුමයක්. ඒ වගේ දෙයක් තව මිනිස්සුෙකුට මේ ලෝකෙ කරන්න බෑ. ඒ සබුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. මේ ධර්ම මාර්ගය යන ප්‍රධාන කෙනෙකුට තියෙන ප්‍රබලම එක්තරා ගුණාංගයක් තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන අප්‍රමාණ ආදරයක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. මේ මගේ පියාණන් වහන්සේ, මේ මගේ මෑණියන් වහන්සේ, මේ මට තියෙන එකම පිලිසරණ, එකම පිහිට කියලා අප්‍රමාණ ගෞරවයක් ආදරයක් ඇතිගන්නු. අන්න ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. ඒක පිහිටන් නැතුව වෙනතුනේ ධර්මෙ පිහිටන්නේ. ඒ වගේම තමයි ගුරුවරයා කෙරෙහි අප්‍රමාණ දයාවක් තියෙනවා, අප්‍රමාණ ආදරයක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. ඒක තමයි ස්වභාවය. ඒක ධර්මයේ දැකීමත් එක්ක තව වර්ධනය වෙනවා. මම එක රටකදී දේශනාව කරද්දී මම අවසානයේ එතුමිය ධර්ම අවබෝධය ලැබනවා කියලා මට තේරුණා. අවබෝධයෙන් දැන් පරිවර්තනය වෙලා ඉන්නේ කියලා පේනවා. ඉතින් මම අහුව දැන් ඔයාගේ මහත්යයි මමයි දෙන්න පක්ෂ දෙකකින් ඡන්දෙ ඉල්ලනවා. ඔදුමේ කාටද ඡන්දෙ දෙන්නේ කියලා අහුවා. ගෙදර යන්න ඕනනේ, ඒ නිසා මහත්යයට ඡන්දයක් කොහොමද තියෙනවා කිව්වා. ඒ උනාට හාමුදුරුවන්ට තමයි ඡන්දෙ දෙන්නේ කිව්වා. ගෙදර යන්න ඕන නිසා මහත්යයට කොහොමද ඡන්දයක් තියෙනවා. මේ එවනට හාමුදුරන් තමයි ඡන්දෙ දෙන්නේ කිව්වා. දැන් මේ කතා බහ අනිත් අයට එච්චර තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කතන්දරේ කියලා? ඒ කියන්නේ එච්චර පවිත්‍ර හඳුනා ගැනීමක් මේ ලෝකේ කරන්නේ ස්වාමීක හැදීර කරන්නේ යම් කිසි පිරිසිදු හඳුනා ගැනීමක් නේ. මිත්‍රයෙක් හැටියට යම කෙනෙක් ආශ්‍රය කරන්න යනවා කියන්නේ තේගේ ඒ තුළ තියෙන්නේ පිරිසුදු හඳුනා ගැනීමක්. ඒ නිසා පිරිසුදු හඳුනා ගැනීමත් එක්ක එයා ජීවත් වෙන්නේ. ඒකයි එවිට මේ ධර්ම අවබෝධය කර ගැනීම කියලා කියන්නේ එවෙනින්ම පවිත්‍ර හඳුනා ගැනීමක්. පවිත්‍ර හඳුනා ගැනීමක්, පිරිසුදු හඳුනා ගැනීමක්. ඒ නිසා තමයි අචල ශ්‍රද්ධාව කියන වචනේ පාවිච්චි කරේ. ඒක අචල ශ්‍රද්ධාව තියෙනවා. ඒක එහෙම පොඩි දෙයකින් කඩන්න බෑ. හාමුදුරු පොල් ගහ මුදුනේ හිටියත් ස්වාමීනි දානගෙන වඩිනසේක්වා පහලට. මම මේ අදිසියට මේ දැවිල්ලට දැවිලි ගෙඩියක් කඩන්න යාවේ. මට කිව්වනම් මම කඩලා දෙනවනේ. හැබැයි මේ අචල ශ්‍රද්ධාව නැති කරනම් මේ යෝධයට මොකට කන්න දෙනවද? මේ පේන්නේ මූ පොල් ගහමුදුනේ. දැන් අපේ බින්දුතුන් ඉන්නවා මාත් එක්ක, එහෙම වුණත් එහෙම අමනාපයක් නැහැ. නමුත් අනිත් අය අපහදී කියලා ඒගොල්ලෝ බයයි නිසා කියලා කියනවා. ඒ අචල ශ්‍රද්ධාවක් හට ගන්නවා. දැන් නැත්තම් අපේ පින්නතුන්ගේ ස්වභාවය ඒක තමයි. ඈ ස්වභාවය ඒක තමයි. ඈ පොඩි පොඩි දේවල් අපි හදාගෙන තියෙනවා. මේකෙන් අපි අපහදින්න ඕන. මෙහෙම නැත්තම් අපහදින්න ඕන. මෙහෙම නැත්තම් අපහදින්න ඕන කියලා එහෙම නැහැ. හාමුදුරු කෙරෙහි හදා ගන්නවා. මෙහෙම වුණොත් මං අපහදින්න ඕන. මෙහෙම වුණොත් අපහදින්න ඕන. දායකය කෙරෙහිත් හදා ගන්නවා. ඈ මෙහෙම උදව් කරනවා නම් එයා කෙරෙහි පහදින්න ඕන. මෙහෙම උදව් කරන්නේ නැත්තම් එයා ගැන අපහදින්න ඕන. එහෙම ප්‍රශ්නයක් නැහැ. උදව් කළත් එකයි නොකලත් එකයි. හැබැයි එයා ධර්මයේ ගන්න කෙනෙක් වෙන්න ඕන. ධර්මයේ ගන්න කෙනෙක් නෙවෙයි නම් නිකන් අර හොද්දි හැන්ද දිනනවා වගේ. කොච්චර හිටියා එයා ධම් රස විඳින්නේ නැහැ. ධර්මයේ රස තේරෙන්නේ නැහැ. එයාගේ සංකල්පය තුළ, එයාගේ මාන්නය තුළ, එයාගේ උද්දච්චකම තුළ, එයාගේ දෘෂ්ටිය තුළ, ඔය ඔක්කොම තුළ එයා ඔහේ ඉන්නව මිසක් බනහන්නේ. සමහර අය ඉන්න බනවලට ලොකු දායකත්වයක් දරනවා. දායකත්වයේ දරලා ඇත්තෙන්ම ඔවුන්ගෙන් ඇහුවාම ඔබ බණ ඇහුවද කියලා නෑ කියනවා. මම බලාගෙන හිටියේ ස්වාමීන් වහන්සේ දේශනාව ඇතුළේ මගේ නම කීපාරක් කියවෙනවද කියලා. කීපාරක් කියවෙනවද කියලා මගේ නම කීපාරක් කියවෙනවද කියලා තමයි මම බලාගෙන හිටියේ. අපි හරි සන්තෝසයි. මමත් එහෙම මගෙත් තිබුණා. ඔය ලොකු BMI CHA මේ ලොකු සම්මන්ත්‍රණ වලට ගියා. මේ පොඩි පොඩි දැන් වල නම් කියුණාට කැමති නෑ. ඒක ලොකු දේවල් සංවලදී හිතනවා සමහර වෙලාවට මොනවා හරි උදාහරණයක් හරි මොකක් හරි එකක් ගන්නකොට මේ අපේ නමත් අපේ ගමත් කියලා මේ ආවල් හාමුදුරුව වැඩම කළා ඉන්නවා පූජනීය සායනාසි කියලා. ඔහොම නිකන් ඉස්සර ඔහොම එකක් තිබුණා. කිව්වහම හරි ෆිට එක කියලා. එහෙම හිතෙනවා නේද? මගේ නමක් කිව්වා, ඒ මං ගැනත් කිව්වා හැමදෙරෝ ෂෝක් කියලා. ඒ චෛතසිකේ පහල වුණාම ඉතින් බලන මේ මොකද්ද කියලා. මොකක්ද මේ කැමැත්ත? මොනවද මේ? මේක තමයි නාමයේ උපාදානය කරගත්තාම තියෙන తত্ত্বය. ඉතින් මේ නම අහෝසි වෙන්න ඕන. එයාගේ අපේක්ෂා සියලු අපේක්ෂා දුරු කළාට පස්සේ එයාට ඉතින් අනිත් අයගේ අපේක්ෂාවන් සතුටු කරවන්න බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන්. එයාට අපේක්ෂාවක් නැහැ. නමුත් මං ඇත්තෙන්ම කැමති නැහැ අපේ පින්නතුන්ගේ මාන්නයේ උද්දච්චයේ ඉහළ යන විදියට බොරු වර්ණනා කරන්න. බොරු පින්දිදි බොරු නම් කියන්න. මාන්න උද්දච්ච අවිද්‍යාවෙන් නම් බලාපොරොත්තු වුණු පින්කම් කරොත් එහෙම බාර ගන්නම කැමති නැහැ. බාර ගන්නත් කැමති නැහැ, ප්‍රශංසා කරන්නත් කැමති නැහැ. මොකද පෞ සිද්ධ වෙනවා කෙනෙක්ගේ උද්දච්චකම වැඩි කරොත්. මම දැකලා තියෙන සමහර සාමින් වහන්සේලා නම් ඉදන්නවනේ ඉතින් අපේ මහත්තයා ඕන උදව්වක් ඉල්ලුවොත් ඉතින් කරනවනේ. මොකද්ද මේ කියන්නේ? මේ සැරේ අපේ මහත්තයෙන මේ බලාතේ මෙහෙමයි 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 කියලා අනිත් අයටත් කියලා දීලා මේ වගේ බෝසත් කෙනෙක් මන් දැක්කේ නෑ. මේ උපාසිකාව කියන්නේ විසාකා උපාසිකාවට දෙවෙනි නෑ. මුරුන් ගත්තෙ කෙලවරේ ඉන්නේ මෙයා. හාමුදුරුව බොරු අරුණා කිරීමේ වරදට අපාය යනවා. අරය මුරුන් ගත්තෙන් බිමට වැටලා මැරෙනවා. අපි හොඳ දේවල් කරන්න ඕන, යහපත් දේවල් කරන්න ඕන, අවශ්‍යතා පූර්ණය කරගන්න ඕන, අවශ්‍යතා අන් අයගෙත් පූර්ණය කරන්න ඕන. හදවතින් අපිට කරන්න පුළුවන් දේ අපි කරන්න ඕන, කරන්න පුළුවන් දේ අපි කරන්න ඕන. ඒවා අපි අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, උපාදානයෙන් අල්ලගෙන ඉඳලා වැඩන්නේ. අපිට තියෙන්නේ මේ කුඩා කාලයක් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට සහයෝගයෙන් ජීවත් වීම. ඒක නේද තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ සහයෝගය පින්නතුන් ලබා ගන්නවා, පින්නතුන්ගේ සහයෝගය ස්වාමීන් වහන්සේට ලැබෙනවා, පින්නතුන්ගේ සහයෝගය පින්නතුන්ගේ අනිත් පාර්ශ්වවලට ලැබෙනවා නේද? මව්පියන්ගේ සහයෝගය දරුවන්ට, දරුවන්ගේ සහයෝගය මව්පියන්ට, ආදිවාසී මේ සමාජයේ එකිනෙකාට උපකාරක ජීවිතයක් ගත කරනවා. එහෙම ඇරෙන්න වෙන ජීවිතයක් වෙන දෙයක් නැහැ. ඉතින් එතනම අපි සම්පූර්ණ වෙච්ච මිනිස්සු හැරීට ජීවත් වෙන්න ඕන. අද තමයි ජීවත් වෙන අවසාන දවස කියලා හිතාගෙන ජීවත් වුණාම හරි. ඒක අදහස් වෙන්නේ යා පූර්ණත්වයට පත්ව වාසය කරනවා. පූර්ණත්වයට පත්ව වාසය කරනවා. බලන්න මොනවද ඔළුවේ තියෙන්නේ කියලා. අතීත සංඥා ගොඩක්. ඒ සංඥාවල් සමහර ඒවා පූර්ණත්වයටපත් වෙලා නැහැ. හරියට අර දොළ දුක වගේ. දොළ දුක ඇරෙන්නේ කොහොමද? ඒ ආහාරය කෑවහම. දොළ දුකේ තියෙන ආසත්ත භාවය, ආතතිය ඔය ඉන්න අම්මලා දන්නව නේද? දොළ දුක හැදිච්චයි. දොළ දුක කියන්නේ දෙන්නෙක්ගේ කැමැත්ත. දෙන්නෙක්ගේ කැමැත්ත. ඔබලන් දොළ දුක හැදිච්චා ඉන්නවද තෝසම්ම? ඉන්නවනේ. දෙන්නෙක්ගේ කැමැත්ත. කවුද කුසේ ඉන්න දරුවාගේ, අම්මාගේ, දෙන්නගේ කැමැත්ත. ඒක නිසා දොළ දුක කියලා කියනවා. ඒ වාගේ ඒ ආහාරය ගත්තහම එයා සංසිඳෙනවා. සංසිඳනට පස්සේ ඒක හිතින් ඉවර වෙනවා. එයා ඇඹුල් කන්න ආසන, ඇඹුල් කාලා මේ කොමාරි එක ඉවර කරගන්නවා. කන්න කැමති දේත් එක්ක. පස් කන්න කැමති නම් පස් කෑවා, අඟුරු කන්න කැමති නම් අඟුරු කෑවා නේද? අර කාටද? අජාසත් කුමාරයට දොල මවට නේ. ආ, ලේ බොණ්ඩ හිතෙනවා. ඒකත් දෙනවා. ඒ අරෙන්නෙත් නෑ. ඒක තමයි අර අර ඇතුලේ ඉන්න එක්කෙනාගේ කතාව තමයි අම්මා හරහා එන්නේ. දොළ දුකෙන් හිතා ගන්න ඇතුලේ ඉන්නේ මොකාද කියලා. ඇඹුල් ගන්න කැමති එකෙක්ද, මාළු ගන්න කැමති එකෙක්ද, ලේ බොන්න කැමති එකෙක්ද කියලා හොයා ගන්න පුළුවන් ඇතුලේ ඉන්න එක්කෙනාගේ කැමැත්ත තමයි අම්මා කරහා ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ ගති නිමිති, ගති ලක්ෂණ ස්වરૂප කිව්ව අනාවැකි පල කරන අය මේ යකානම් තාත්ත මරණෝ තමයි ආවොත් ඕක නැති කරන්න කිව්වා. තාත්ත සෝහාන් මාර්ගඵලලාභී කෙනෙක්, අන්ත කරුණාවන්තයි. ඈ බිම්සාර මහරජු අන්ත කරුණාවන්තයි, පුදුම දයාපන්න කෙනෙක්, පුදුම නිමිච්ච කෙනෙක්. ත්‍යාර ශාස්ත්‍රය කිව්වම කිව්වේ මොකද්ද? කමක් නැහැ. කමක් නැහැ. ඇස්සේ දරුවා හිර කරලා මේව කරලා ඔක්කොම කරලා කමක් නැහැ. අන්න බලන්න අන්ත කරුණාවන්ත වුණාමත් එකක් ඒ කරුණාවන්තකම, ඒ තාත්තගේ කරුණාවන්තකම තව දරුවෙකුට හානියක් කළා. මම ඒක නිසා ඒකට කියනවා ඔබ සෝවාන් මාර්ගඵලලාභී කෙනෙක් තමයි විම්සර මහරජතුමනි, ඒත් ඔබ මෝඩකමක් කළා. ඈ මෝඩකමක් කරා. අන්ත කරුණාවන්තකම නිසා හානි වෙන. දැන් ගොඩාක් ඔය අම්මලා ආදරය කරන පුතා ඉන්නව නේද ගෙදර? ඌ තමයි ගෙදර ඉන්න නරකම මිනිහා බවට පත් වෙන්නේ. ඇයි කරුණාව අන්ත කරුණාව ලැබුණාම සෞත් වෙනවා. ඇයි නිසි අවවාදය නිසි තරමට කිරීම නිසි උපදේශය දෙන්නේ අර ආදරේ නිසා හැම දෙයක්ම ආරක්ෂා කරනවා. දැන් අර ලෝකයේ විශාල ත්‍රස්තවාදී හොරෙක් අල්ලගෙන ඔහුව එල්ලුම්ගස් තියන්න හදන වෙලාව එයා කියනවලු මේ මා අද එල්ලුම්ගස් යන්නේ මගේ මවගේ වැරද්දෙන් කියලා. මොකද්ද කියලා ඇහුවාම කියනවා මම පොඩි කාලේ පළවෙනි දවසේම බයිසිකලයක් හොරකම් කළාම ඒක ගෙනල්ලා අම්මා හොරෙන් අරගෙන ගිහිල්ලා තාත්තට පේන්නේ නැති වෙන්න ගරාජ් එකේ හැංගුවා කිව්වා. පළවෙනි එදා පස්සේ තමයි මම දැනගත්තේ හොරගම කියන්නේ මහර වැඩක් නියම වැඩක් කියලා. හොඳ වැඩක් කියලා මගේ හිතට ඇතුලේ නේද එදා ඉඳලා තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා කියනවා. අම්මා තමයි මේකට වග කියුත්තේ. බලන්න අම්මලාගේ බොරු කරුණාව බොරු ඒ වැරදි ආදරය වැරදි කරුණාව හානියට වාජනය වෙන විදිය. එනිසා බලන්න ඕනේ මේ කරුණාවෙන් කෙනෙකුට අහිත වෙනවද අනර්ථය වෙනවද විනාශය වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සක්මන් කරන එක පේන තැනක හැදුවා හිරකූඩුව. පේන තැනක හදලා ජනේලයක් තියලා පෙන්නලකව ඔන්න ඔබ බලාගෙන ඉන්නකම් බුදුහාමුදුරන් සක්මන් කරනවා අර මළුවේ. ඔන්න බලාගෙන ඉන්න පුළුවන්. එතකොට හිතමුලා බලන්නකෝ මේ කාලෙ මොනතරම් දරදඬු විදියට පාලකයන් පුජ්‍යලයන් ක්‍රියා කළා තියෙනවද ලෞතර බුදු කෙනෙකුටවත් පාලනය කරගන්න බැරි විදියට ලෞතර බුදු කෙනෙක් මේ ඉස්සරහට ආවම නපුරු සිතුවිල්ලක් හිතේ තියාගෙන ඉන්න බෑ පින්නතුනේ. ඒක දිය වෙලා යනවා. ඒක හරියට අර හිරු මඩල වගේ හිරු මඩලට යන ඕනම යකඩ කෑල්ලක් ද්‍රව බවට පත් වෙනවා. ඕනම ග්‍රහ වස්තුවක් ද්‍රව බවට පත් වෙනවා ඒකේ තියෙන උෂ්ණත්වයට. ඒ වගේ අකුසල ධර්ම පැමිණියොත් එහෙම මේක මහා හිමාල පර්වතයේ කන්ද වගේ නිවෙනවා බුදු කෙනෙක් ඉදිරියේ. එහෙම තීද්දිත් නිවෙන්නේ නැති ගිනි පොකුරු තිබ්බා. එතකොට අපිට බෑ පින්නතුර මේ හැමෝම නිවන් දක්වගෙන නිවන් දකින්න බෑ. අපිම නිවන් දකින්න ඉස්සෙල්ල බලන්න ඕන. අපිම නිවන් දකින්න බලන්න ඕන මුලින්. හැමෝමත් එක්ක ගෲප් එකත් එක්ක නිවන් දකින්න හිතන්න එපා. නානත් කාය නානත් සංඥා විවිධයි ශරීර විවිධයි සංඥා ස්වරූප. ඔබේ ආත්මීය විමුක්තිය ඔබ අප්‍රමාදීව සලසාගෙන අන් අයට අවබෝධයෙන්ම උපායෙන්ම ඒක සලසන්න අපි කටයුතු කරන්න ඕන. දැන් අතන අජාසත් කුමාරයාගේ හිත අල්ලගත් චිත්තචෛසික ධර්මය මොකද්ද? රාජ බලය බල තණ්හාව. බල තණ්හාව මුල් කරගෙන තමයි එහෙම දේවල් කරේ. ඕන තරම් තියෙනවා. පන්සල් තණ්හාව මුල් කරගෙන හාමුදුරුවරු කරන පව් තියෙනවා. මේ රටේ තියෙන තණ්හාව මේ රට අල්ලගන්න මුල් කරගෙන රටට කරන හානිය තියෙනවා. තේරෙනානේ? ඔය දීර්ඝ කාලීන සිංහල ජාතියම ඉලක්ක කරගෙන ඒ වඳ කරන ප්‍රතිපත්ති විවිධ රාජ්‍ය නායකයෝ මුල් වෙලා මේ රටේ සිත කරේ වෙන මොකක්වත් ආර්ථික ප්‍රශ්නයක්වත් වෙන මොකක්වත් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මොකද දිගු කාලීනව මේ රට අල්ලගන්න අපි කිව්වට පිළිගන්නේ මේ රටේ ජනතාව නොයෙකුත් අන්දම් වලින් වඳ කරනවා කියලා. කාන්තා පිරිසේ දෙපාර්ශවයම කරලා තියෙනවා. ඉස්සර 103යි 102යි වඳ, දැන් 145ක් කාන්තාව වඳයි. ඉස්සර වඳ ගෑණි කියලා ගණන් ගන්නෙත් නෑ ළමෙක් හම්බෙන්නේ නැත්තම්. දැන් වඳ වෙලා නැත්තම් තමයි ප්‍රශ්නේ. වඳ නම් ප්‍රශ්නයක් නෑ. වඳ නැත්තම් තමයි ප්‍රශ්නේ. ඒ වැත්තට අනිත් පැත්තට පෙරලිලා තියෙනවා. මේ කරන්නේ ඇයි? මිත්‍යා දෘෂ්ටික බලවේග වලට මේ රට අල්ල ගන්න ඕන බල තණ්හාව. මේ සොඳුරු දිව්‍ය ලෝකයක් වැනි රට ආක්‍රමණය කරන්න අපි කියන්නේ ඒගොල්ලන්ට මුකුත් කරන්න කියලා. නමුත් අපිට වෙන විපත හරි අපි වළක්ව ගන්න ඥානවන්ත වෙන්න ඕනනේ නේ. අපි කියන්නේ ඒගොල්ලොත් වඳ කරලා දාන්න කියලා. එතකොට අපිටත් පව් සිද්ධ වෙනවනේ ඒගොල්ලෝ කරන නරක වැඩේ. අපිට වෙන විපත හරි අපි වළක්ව ගන්න ක්‍රියා කරන ඇත්ත තමයි නුවර තියෙන එක හෝටලයක් වහලා දාලා තියෙනවා ඒ නුවර බාලිකා විද්‍යාලයක් ළඟ වඳ පෙති දාලා කේක් හදලා බාලිකාවේ ඉන්න ඔක්කොම ගෑනු ළමයින්ට කවලා ඒක සීල් කරලා තියෙනවා. මම නුවර ගිහ වෙලාවේ දැක්කා. එහෙම එකක් තියෙනවා. ඇයි ඒ? බල තණ්හාව නිසා, ධන තණ්හාව නිසා. ඔබත් මොහොතක් හිතලා බලන්න, යම් කිසි මේ සසර මේ ආත්මය තුල රැඳීමක් තියෙනවා නම් මොක්නව නිසාද, මොකක් නිසාද මේ රැඳිලා ඉන්නේ කියලා බලන්න. ස්වභාවය තමයි කුමන හෝ දෙයක් අත්පත් කරගන්න මහන්සි වෙනවා. අපි රටක් නෙමේ, ජාතියක් නෙමේ, තව කෙනෙක් නෙමේ අත්පත් කරගන්න අපි උත්සාහ කරන්නේ. අපේම සිතුවිලි අපි අත්පත් කරගන්න උත්සාහ කරනවා. අපේම මේ ශරීරය අපි අත්පත් කරගන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. වැඩේ කෙරේද? වැඩේ කෙරෙන්නේ. ලෝකේ මිනිස්සුය ඔය විදිහට එක් කට්ටියක් වර්ගයක් හැටියට මුළු ලෝකෙම අත්පත් කරගන්නවා. අත්පත් කරගත්තට පස්සේ ඊට පස්සේ ලෝකේ ඒ මිනිස්සු අතර යුද්ධයක් හටගන්නවා. ආයි තව පක්ෂයක් හැදෙයිද අනිත් පක්ෂයේ පරද්දලා වත්පත් කර ගැනීම කරන්න. ඔහොම ගිහිල්ලා අවසානයේ එක මිනිස්සෙකුට හිතෙනවා මම විතරක් ලෝකේ ඉන්න ඕන. දැන් මුලින් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන, අනිත් කණ්ඩායම් නැති වෙන්න ඕන කියලානේ. අවසානයේ හිතෙනවා මම විතරක් මේ ලෝකේ ඉන්න ඕන, අනිත් අය ඔක්කොම නැති වෙන්න ඕන කියලා. අනිත් අය ඔක්කොම නැති වුණාට පස්සේ තමයි තේරෙන්නේ ලෝකේ කිසි දෙයක් වටින්නේ නැහැ. දෙදෙනෙක් ඉන්න තැනයි, කණ්ඩායමක් ඉන්න තැනයි මෙතන වටිනාකමක් තියෙන්නේ කියලා. ආන් එතකොට ඉතින් ලෝකේ සියල්ල විනාශ වෙලා ඉවරයි. මේ රාජ්‍ය තන්ත්‍රයන් පුජ්‍යලයෝ අපේ බෞද්ධයෝ පවා ආගමක් කියන ලේබලයට යටත් කරපු ගමන් මේ හැම එකටම බුදුහාමුදුරුවෝ කිව්වලු ආගම් වලට ගරු කරන්න. එහෙම එකක් කොයිද තියෙන්නේ? මම දැකලා නැහැ මේ ත්‍රිපිටකේ. දෙසටක් මිත්‍යා දෘෂ්ටිකයන් දුරු කළා, නැති කළා කියලා අහනවා මිසක් අනිත් ආගම් වලට ගරු කරන්න කියලා කොතන තියෙන්නේ? දන්න කියන කෙනෙක් ඉන්නව නම් මට ලිව්මකින් එවන්න, නැත්තම් කෝල් කරලා කියන්න. කොතන තියෙන්නේ අනිත් ආගම් වලට ගරු කරන්න කියලා? එහෙම එකක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයෝ සම්මා දිට්ඨික කරන්න දෙසටක් මිත්‍යා දෘෂ්ටිකයන් දුරු කළා, නැති කරලා දැම්මා. වැරදි අදහලි ක්‍රම නැති කරලා දැම්මා. වැරදි මෝඩ අදහලි ක්‍රම වලට රුකු දුන්නේ නැහැ. ඒවා හදන්න රජවරුන්ගෙන් ඉල්ලලා ඉඩම් දුන්නේ නැහැ. ඒවා අනුමත කරේ නැහැ. ඒවා නිග්‍රහ කළා. දැන් මේ අපේ මෝඩ බෞද්ධයන්ගේ ඔළුවට දානවා මේ දේශපාලඥයෝ ඉන ඔකුළු කොයි බුදුහාමුදුරු කියන තේින් අනිත් ආගම් වලට ගරු කරන්න. එහෙමනම් ඉතින් බුදුහාමුදුරු ලොකු පාපයක් නේ කරන්නේ නේද? මිත්‍යා දෘෂ්ටිකේ අගෙවීමක් කරනවා. ශාල පාප කර්මයක් ඒක. ඒ නිසා අනිත් ආගම් අගයන්න කියලා බුදුහාමුදුරු කියලා නැහැ. මිත්‍යා දෘෂ්ටියේ වැරදි ඇදහිං, වැරදි සිතුවිලි, වැරදි චින්තන, වැරදි ඒ වෘත, වැරදි පාප කර්ම දුරු කරන්න කියලා ඒගොල්ලන්ට අනුශාසනා කරන්න. ඒගොල්ලන්ගේ මෙන්න මනුෂ්‍යත්වය අර ආගම් වලින් තියෙන මෝහනේ නිදහස් කරලා සම්මා දිට්ඨිකත්වයේ පිහිටවන්න කියන අනුශාසනය තියෙනවා. දැන් මම ඔයත් අන්න ගරු කරන්න ඕනද? නෑ, මම ඔයත් අන්න නිග්‍රහ කරනවා. අකුසල කොටස්වලට, අකුසල ධර්මවලට, පුතඥන කමට, අන්ධ කමට මම නිග්‍රහ කරනවා. මම ඔයත් අන්න ගරු කරන්නේ නෑ. නිසා ඔබ මා ඉදිරියට පැමිණෙන්න ඕන, විග්‍රහ ලබන්න එන්න ඕන. මේ නින්දා කරන්නේ, අපහාස කරන්නේ. නිග්‍රහ විය යුතු තැන් නිග්‍රහ විය යුතුයි කියන ඉන්න ඕන සත්‍යවාදී මනුස්සයා. දැන් ඔය මේ පළාතේ දැන් පොඩ්ඩක් අඩුයි. නමුත් සමහර පැති වලට ගියාම උදේ පාන්දර බල්ලෝ උඩුබුරුලානෝ වගේ තද්ද එන්නේ. හතරට ඇහැරෙන එකපාරට මම බල්ලේ උඩුබුරුලාන්නේ මොකද්ද කියලා මම හෙළුවා මේ නුවර ගියපු වෙලාව. පස්සේ බලනකොට බල්ලෙක් නෙමෙයි මේ ස්වභාවික මිනිස්සයෝ. උදේ පාන්දර උඩුබුරුලානෝ. උඩුබුරුලානෝ නේද එන්නේ. ඒක තමයි. හරි කංකරච්චිල වලසර නිදාගන්න තැනන්නේ. දැන් ඒ රටවල් වලවත් ඒ මෙහෙම උඩුබුරු දාන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට කරදරයිනේ. මේ පිරිත් උනත් ඒසුන්ට එහෙම කරදර වෙන්න දාන්න ඕනේ නැහැ. ඒක අපේ ආධ්‍යාත්මික දියුණු කරනවා. දැන් මේ බණ උනත් මේ මට ඕන පුළුවන් පොඩි පීකර් දෙකක් හයි කරගෙන මේ ගමේම ඉන්න මිනිසුන්ට ඇයිද දාන්න. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. මම මෙතන බණ කිව්වට තව කෙනෙක් පොත පාඩම් කරනවා වෙන්න පුළුවන්, ගානක් හදනවා වෙන්න පුළුවන්, තමන්ගේ ආර්ථික සැලැස්මක් කර්මාන්තයක් කරනවා වෙන්න පුළුවන්. එහෙනම් කරදර වෙන තියන්නේ. ඉතින් මේ උඩුබුරු දාන සමාජයක් හැදෙනවා. මිනිස්සු හිතන්නේ එහෙම උඩුබුරු දැම්මහම මේ ඇහෙනවයි කියලා. එහෙම අහන්න කෙනෙක් ඉන්නවයි කියලා. එහෙම කෙනෙක් නැහැ. එහෙම කෑ ගහලා ඉල්ලලා දෙයියන්ට වැඳලා පොල් ගහලා එහෙම දේවල් ලබන්න පුළුවන් නම් මිනිස්සුන්ට මොනවයින් අඩුවක් තියේද? ඒකයි බුදුහාමුදුරුවන්ගේ තර්කය. එහෙනම් මෙච්චර මිනිස්සුන් දුප්පත් වෙන්න විදියක් නැහැ. අසරණ වෙන්න විදියක් නැහැ. ප්‍රශ්න තියෙන්න විදියක් නැහැ නේ. මම සියලු දෙවිවරුන්ට අනිත් අයට වඩා බොහොම ආදරේ. සියලුම දෙවිවරුන්ට අනිත් මේ පුදුම සත්වයන්ට වැඩිය මම ආදරේ. ඒ නිසා මම කරන්නේ මොකද්ද? දෙවියන්ගේ නිින්ද කඩන්නේ නැහැ. ගාන්ටාර ගහලා 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 දෙයියෝ අවදි කරන්න හදන්නේ නිින්දේ. මම දෙවියන්ගේ නිින්ද කරන්නේ නැහැ. දෙවියන් ඔබ නිදා ගන්න හොඳට. දෙයියෝ කියනවා මේ ලෝකෙ මට මේ මිනි ගෙඩි ගහන්න ඇති එකම මිනිස්සයා, එකම ස්වාමීන් වහන්සේ, එකම උත්තමයා මේ ඇඹිලි පිටේ ආනන්ද හාමුදුරුවෝ. හරි ෂෝක්. ඕන වෙලාවක කියන්න මං ඇවිල්ලා උදව්වක් කරන. අනිත් එවුන් මට මිනි ගෙඩි ගහනවා, අවලාද කරනවා, මොනවද කන්න ලව් කරනවානේ. කන්න ලව් කරනවා කියන්නේ අවදි කරනවා. කනට කියනවා කන්න ලව් කරනවා, දෙයියන්ට කියනවා, මේ ආයාචනා කරන හරි කරදරයි. මොන කරදරයක්ද කියලා හිතෙනුනේ. දැන් අපිට වුණත් පින්නතුනේ හරියට වෙලාවක් වෙන් කරගන්න නැතුව, හරියට ඒ වැඩපිළිවෙලක් නැතුව නිකන් කරදරකාරී විදියට කෙනෙක් ආවහම මිනිගිරි ගැහුවාම දඩිබිරි ගාලා අපේ කාලසටහන අවුල් වෙනවා. අපි සමහර වෙලාවට භාවනා කරන වෙලාව වෙන්න පුළුවන්, වතුර ටිකක් නාන වෙලාව වෙන්න පුළුවන්, මහන්සියලා විවේකෙලා පොඩ්ඩක් විවේක ගන්න වෙලාව වෙන්න පුළුවන්. මේ වෙලාවෙත් ඇවිල්ලා තන්තන් දානවා. ඉතින් කියන දැන් බෑ. දැන් මම මේ දේශනාවකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා එන්න තිබ්බා. ඒක මතක් කරලා එන්න තිබ්බා. එක්ක හමු වෙමේ දිනයක් තියෙනවා, එදාට එන්න තිබ්බා. එහෙම නැතු එකපාරට ආව මේ කටයුත්ත ඔබ බලාපොරොත්තු වෙන දේ ඒක කියන්න අවකාශයක් කතා කරන්න දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔබ දෙවියන්ට ආදරේ කියලා කියන්නේ දෙවියන්ට කරදර නොකර වාසය කරන්න ඕන. කිසි දෙයක් කාගෙවත් ඉල්ලන්න එපා. කිසි දෙයක් කිසිම දෙවියෙක්ගෙන් කිසිම කෙනෙක්ගෙන් ඉල්ලන්න එපා. ඕන්නේ මට සියල්ල අහිමි වේවා කියන ප්‍රාර්ථනය විතරක් කරන්න. ඒක දෙයියන්ගෙන් නෙමෙයි. ඒක තමන්ගෙම ප්‍රාර්ථනා කරා. මට සියල්ල අහිමි වේවා. කො බලන්න ඒක හදවතින් කියන්න බැරියන්නේ. මට සියල්ලම අහිමි වේවා. කොටසක් නෙමෙයි. සියල්ලම අහිමි වේවා. දැන් බලන්න මේ ප්‍රාර්ථනාව කරන්න බලන්න. හිත සූදානන්ද මට සියල්ලම අහිමි වේවා. ඒ සියල්ල කියන වචනයට හසු නොවන දෙයක් නෑ. හැමදේම හසු වෙනවා. මට මම පමණක් හිමි වේවා කියලා මෙතන කියවෙන්නේ නෑනේ. එහෙමනොත් තමයි මට මම විතරක් ඉතුරු වෙන්න පටන් ගන්නෙ. මෙතන මට මමත් නෑ. මට සියල්ලම අහිමි වේවා. සියල්ලම අහිමි භවයේ තියෙන සැපය දන්නවනේ. මේ ෂණයෙන්ම සියල්ල අහිමි කරගන්නවා. අහිමි භවයේ තියෙන සැපය දන්නවනම් මේ මොහොතේම සියල්ල අහිමි කරගන්නවා. පැවිද්දාට තියෙන නත්ති සුඛය. පුදුන් සත්වයාට තියෙන අත්ති සුඛය. පැවිද්දෙකු විඳින්නේ නත්ති සුවය. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ මට සියල්ල අහිමි වේවා. ඊට පස්සේ ආයි සායනාද සියල්ල අහිමුණු දෙන අපි ජීවත් වෙන්නේ කොහොමද? මේ ජීවත් වෙන්න එක්කෙනෙක් හිටියොත් නේ ජීවත් වෙන්න ඕනේ. මම ඉතුරු කරගත්තොත් නේ ජීවත් වෙන්න ඕනේ. එතකොට මමත් අහිමි නะ. ඉතුරු ජීවත් වෙන්න ඕනේ නැහැ නේ. එතකොට අපි බස් එකේ යන්නේ කොහොමද? මේ බස් එකේ යන කෙනෙක් ඉන්න බෑ. බස් එකේ යන කෙනෙක් නෑ. ඒක අපිට කරන්න පුළුවන් යන්නේ. ඒක කරන්න විශාල වීරයක් විශාල නුවණක් තියෙන්න ඕනේ. මේ සියල්ල අහිමි වේවා කියලා කිව්වහම අහිමි කරගන්න අකමැති වුණාට මම අහන්නේ ඔබට එක් දිනක සියල්ල අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා හැබැයි අද නෙමෙයි. අහිමි වෙනවා අද නෙමෙයි, ඕන තව අවුරුදු 10කින්, තව අවුරුදු 20කින්, තව අවුරුදු 25කින්, තව අවුරුදු 30කින්, 50කින් නේ අහිමි වෙන්නේ. එතකන් තමයි ඔය තාවකාලිකව තියාගන්නේ. ඈ ඒ නෑ නෑ, මම උපතුමිය දුනේ කියන්නේ මේ පොදුයි කියන්නේ. ඊට පස්සේ සියල්ලම අහිමි වෙන දවසක් තියෙන හැබැයි කාලයක් තියෙනවා. ඒක ඒ කාලේ ඉතින් දැනගෙන තියෙන්න ඕන. ඒ කාලේ හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. මන මරණින් සියල්ල අහිමි වෙන දේ අද මේ මොහොතේ අහිමි කරගන්නවා. මරණින් සියල්ල අහිමි වෙන දේ මේ මොහොතේ අහිමි කරගන්න. දැන් එකඟ කරන්න මනසක් තියෙනවද? එකඟ කරන්න මනසක් නෑ. වඩන්න මනසක් තියෙනවද? සියල්ල අහිමි වුණාට පස්සේ වඩන්න මනසක් නෑ. ඔය කන්සන්ට්‍රේෂන්, කන්ට්‍රෝල් එහෙම මොකුත් නෑ. ඉහළ යන මනුස්සයෙක් නෑ, පහළ යන මනුස්සයෙක් නෑ, මෙතන ඉන්න මනුස්සයෙක් නෑ. සියල්ලම නිත්‍ය කොට නොගත් තැනත්තා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සියල්ල නිත්‍ය කර නොගත් අවස්ථාව යථාභූත ඥාන දර්ශනයෙන් ප්‍රත්‍යක්ෂ කොටගත් කෙනා සංසුන්ව වාසය කරනවා. ඒ සිතත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒ සිතත් එක්ක සම්බන්ධ වෙලා ඒ මාර්ගඵල සිතත් එක්ක, ඒ අරිහත් සිතත් එක්ක, ඒ අරිහත් ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕන. එතකොට කියන එකට ධම්ම ජීවිනෝ. ඒ සිතත් එක්ක පෑහිලා චිත්තචෛසික ධර්මයක් එක්ක නෙමෙයි පින්නතුනේ, එයා පෑහුනේ අර ලෝකෝත්තර අවබෝධාත්මක ධර්මයත් එක්ක එයා පෑහුණා. පෑහුණාට පස්සේ එයාට එයින් තුලින් නැගෙන ගුණය තමයි එයාගේ පැවැත්ම. ඉතාම වැදගත් හොඳ කාරණයක් මතක් කරන්නයි හදන්නේ. පුරාණ දෙනෙක් කියන කතාවක් තමයි, ස්වාමීන් වහන්ස මගේ මනස එකඟ කරගන්න බෑ. සිතිවිලි එනවා, අරමුණු එනවා, හිත විසිරෙනවා, එහෙම එහෙ යනවා කියලා. ජීවිතේ පුරාම අපි කවමදාකවත් මේ මනස විචිත්ත කරගන්න කියලා උත්සාහ කළා නැහැ. ජීවිතේ පුරාම අපි කරලා තියෙන්නේ මනස එකඟ කරගන්න තමයි. එහෙම නේද? කවුරු හරි ඉන්නවද මගේ මනස විචිත්ත වේවා කියලා කොයි වෙලාවක හරි උත්සාහයක් දරපු කෙනෙක් නැහැ. හැම මොහොතකම අපි කරේ අපේ මනස එකඟ කරගන්න, සංසුන් කරගන්න, සෞම්‍ය කරගන්න, යහපත් කරගන්න තමයි අපි බැලුවේ. උනේ නැත්තේ මොකද්ද? ඒකමයි. එහෙනම් මොහොතක් හැරි බලන්න, මෙතෙක් කාලයක් මේ කරපු වැඩේ ඇයි කෙරෙන්නේ නැත්තේ? මනස එකඟ කිරීමට දරන උත්සාහයම තමයි මනස විචිත්ත කිරීමට හේතුව. මේක හරි ගැඹුරු ධර්මයක්. ඒක පාඩ තේරෙන්නේ නැහැ. බොහොම ගැඹුරු කාරණා කොහොමද නේද එකවර තේරෙන්නේ? බොහොම හිමින් තේරුම් ගන්න බලන්න. මනස විචිත්ත වන්නේ මනස එක කිරීමට දරන උත්සාහයමයි. එනිසා කවමදාකවත් ඔබ මනස එකඟ කරන්න උත්සාහ කරන්න එපා. එතකොට ස්වාමීන් වහන්සේ, එතකොට මනස එකඟ වෙනවා. අපිට බුදු පියාණන් වහන්සේ මතක් කරනවා, ඔබ බැඳෙන්න එපා සංඥාවත් එක්ක. බැඳුනොත් සංඥාවේ හරහා ගමන් කරන සියලුම වාහන, මම මගේ ආත්මය හැටියට රැඳෙන්න පටන් ගන්න, ඒවයි ඔක්කොගේම හැප්පෙන්න පටන් ගන්නවා. සංඥාව ගන්න එපා. වේදනාවේ ඇලෙන්න එපා. වේදනාවේ ඇලුනොත් වේදනාව හරහා එන නොයෙකුත් දේවල් ඔබේ ඇඟේ හැපෙන්න පටන් ගන්නවා. වේදනාව හරහා හිටියාම සතුට එනවා. හිටියාම බය එනවා. හිටියාම මහා එපා කරපු කලකිරීම එනවා. ඌ හැපෙනවා ඇවිල්ලා. සතුට වෙන වෙලාවට මහා සතුට වෙනවා. කලකිරිච්ච වෙලාවට බින්දුවට කලකිරෙනවා. ඒ මිනිස්සු මැරෙන හිතිච්ච වෙලාවට ওই මිනිස්සු මැරෙනවා. ඒක ඉන්නේ. මේ වේදනාවේ හැප්පිනා. තේරුණා නේද? වේදනාවේ හැප්පිනා. මේ වේදනාවේ හැප්පෙනවටත් වැඩිය ගොඩක් ඔය සියදි විහානි කරගන්න කොල්ලෝ එහෙම මැරෙන්නේ මේ කෙල්ලට රිටර්න් එක දෙන්න. එයාට මම තේරුම් කරවන්නම් මගේ අවංක පිරිසුදු අචල ආදරය කියලා මේ ඔප්පු කරලා පෙන්නනවා මම කොච්චර ආදරේද. හැබැයි මිනිහා මැරිලා. ඒ කෙල්ල පිළිගන්නවා ඇත්ත තමයි එයා වගේ හදවතක් එයා වගේ ආදරයක් මට ආයේ ජීවිතේට හම් වෙන්නේ නැහැ කියලා පිළිගන්නවා කෙල්ල. හැබැයි මිනිහා මැරිලා. හරි ෂෝක් මෝඩ කොල්ලෝ ඉන්නේ නේද? රිටර්න් එක දෙනවා මැරිලා හරි රිටර්න් එක දෙනවා. ඒක තමයි ස්වභාවය. මේ වේදනාවේ මානසික වේදනාවේ එළඹ ගත්තා. ඒ මිනිස්සයා හිතාගෙන ඉන්නවා මේ එයාගේ තුල ඒ හටගත්ත ආදරය කියන එක හරි වටින එකක්. හරි ලොකු එකක් කියලා. ඒ යකා දන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධේ පංච ඉන්ද්‍රයන් වල තියෙන පිනවීමට තමයි මේ ආදරය කියලා මේ පොහුදුණු ලෝකයේ සත්‍යය කියන්නේ. මේ පිනවන්න තමයි මේ බැඳුනේ. පිනව ගන්න බැරි වෙන තැන තමයි මම මැරෙන්නේ කියලා දන්නේ නැහැ. තමන්ගේ හිත පිනව ගන්න බැරි වෙච්ච තැන තමයි මේ මිනිස්යාම මැරෙන්නේ කියලා මේ මිනිස්සේ දන්නේ නැහැ. අනිවාර්යෙන් ඒ වැනි අය ඉන්නවා නේද? ඒ වගේ මිනිස්සු මැරෙන්නම ඕන. මොකද දන්නවද ජීවත් වෙලා හිටියොත් අනිත් අයට ප්‍රශ්නයක්. ඒ මොලේනේ ජීවත් වෙලා හිටියොත් අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා මොලේ නැති නිසා. ඒ කියන්නේ තමන්ගේ දිවිය තමන්ට නසා ගන්න පුළුවන් කෙනෙකුට අනුන්ගේ දිවි නසන එක වැඩක් නෙමෙයි. අනුන්ගේ දිවි නසන කෙනෙක් ඉන්නවා නම් එයා දෙවෙනි. තමන්ගේ දිවීම තමන් නසා ගන්න කෙනෙක් ඉන්නවා නම් එයා තමයි පළවෙනි වැරදිකාරය. අන්නේ මිනිස්සය තමයි ඉස්සෙල්ලා හිරේ දාන්න ඕන. තමන්ගේ දිවි නසා ගන්න මිනිස්සය හිරේ දාන්න ඕන. හැබැයි එයා හිරේ වැටෙනවා සංසාරේ. මෙලෝ හිරේ නෙමෙයි සංසාරගත හිරේ වැටෙනවා. ඉතින් මේ මනස එකඟ කරගන්න බැරි කතා මොනෝක. එකඟ කරන්න යනවා. එකඟ කරන්න බෑ මේ හිත පාරක් වෙන්නේ. මේ හිත නගරයක් වෙන්නේ නේද? නගරය උපමා කරා. නගරූපම් කියලා කියන නගරය උපමා කළා. මේක හිත නගරයක් වෙන්නේ. අපි තීරණය කළොත් එහෙම මේ නගරේ මේ පාට වාහන විතරයි. මේ විතරයි නෙමෙයි හැම මිනිස්සෙම හැම වාහනයක් මේක නගරේ හැම යනවා. අපි එතන පොලිස් කාර්යයක් වෙන්නේ නැතුව හිටියාම අර ට්‍රැෆික් එක උහුලගෙන ඉන්නවා වගේ අපිත් ඔහේ ඉන්නවා. අපිට ගානකුත් නැහැ නේ. කොච්චර ට්‍රැෆික් තිබ්බත් අපිට ප්‍රශ්නකුත් නැහැ. ඒක අපි පුරුදු වෙලා මේක ශ්‍රී ලංකාව කියන මොඩලෙන් අපි හඳුනාගෙන ඉවරයි. කොච්චර දින දවස් එකමාරකට ට්‍රැෆික් එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අපි ගුඩු 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 ගගා ඉන්නවා එක. හැබැයි මේක පිට රටක ගිහිල්ලා හයිවේස් පාවිච්චි කරලා රටවල් වල එහෙම ගියපු අයට මේක හරි කංකරච්චලයක්. මේක උගලගෙන ඉන්න බෑ. හැබැයි අපිට පුරුදු වෙලා තියෙන්නේ. පුරුදු වුණාම හරි. ඊළඟට බිඳුතුනි මේ ධර්ම අවබෝධය කියන්නේ අන්න ඒක. මේ සංඥාව. අර පිට රටවල සංඥාව අරන් ආපු කෙනාට මෙහි තියෙන දෝෂ ගොඩක් පේනවා. හැබැයි මෙහි දෝෂෙට පුරුදු වෙච්ච කෙනාට නැති. ඒ මිනිස්සයා දියුණුව කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. සංවර්ධනය කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. අපිට නව යුගයක් නව ගමනක් තියෙනවද දන්නෙත් නැහැ. අපේ පක්ෂේ තමයි අපි කියලා හැමදාම ඉන්නවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේ අපිටත් පුළුවන්කම තියෙන්න ඕන අපේ මේ මනසේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන මේක එකඟ කරන්න යන්නේ නැතුව ඉන්න. ඒක තවත් විදියකින් කියමුකෝ. දැන් මේ මහ පොළොව කැරකෙනවා. පැය කිලෝමීටර් දහස් ගානක වේගයෙන් කැරකෙනවා. පොඩි පහේ වේගයක්ද නේ? ඕ වේගෙන් කැරකෙන මහ පොළොවේ අපි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. කැරකෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඔය රෑ දවල් වෙනවායි කියලා කියන්නේ පින්නුතුනේ උදේ 6 අද උදේ 6 ඉඳලා හෙට උදේ 6 වෙනවා කියන්නේ මොකද්ද? රවුමක් කැරකුණා කියන එක. තමන් හිටපු තැන ඉඳලා රවුමක් කැරකුණා කියන එක තමයි කියන්නේ අද උදේ 6 ඉඳලා හෙට උදේ 6 වෙනවා කියන්නේ. අර චන්ද්‍රිකා දාක්ෂණයෙන් ගත්ත පින්තූරවල ලස්සනට ලෝක බෝලේ පේනවා මේ පැත්තක් එළිය වෙලා අනිත් පැත්ත අඳුරු වෙලා තියෙන විදිය පේනවා. හේව නැල්ල වැටිලා පෘථුවිය හේව නැල්ල පෘථුවියටම වැටිලා අඳුරු වෙලා තියෙනවා. නමුත් අපි මේක නතර කරන්න යන්නේ නැහැ. අපි නතර කරන්න යන්නේ මේක. ඒ වේගයට අපේ ශරීරය හුරු වෙලා තියෙනවා. ඒ ගුණයට අපි හුරු වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒක දුකක් හරි පීඩාවක් හරි කලාන්තයක් හරි වමනයක් හරි එන්නේ මේ කැරකවීම නිසා. හොඳයි, දැන් අපි හිතමුකෝ මෙන්න මේ සුදු පාට මේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන කීමකෝ. ඕක ඔහොම තියෙනවා. දැන් අපි වැඩක් නැතුව නිකම්ම තිබිච්ච එකේ හොඳින් හිටියා. නමුත් අපි මේක සම්බන්ධ කරගෙන මොකක් හරි කතන්දරයක් හදාගන්නවා. මේකේ අයිතිය පිළිබඳව හරි අගය පිළිබඳව හරි මොනවාරි කතන්දරයක් හදාගන්නවා. ඊට පස්සේ මේක අමතක කරන්න, එහෙම නැත්නම් මේක එකඟ කරන්න, එහෙම නැත්නම් මේක අරමුණු කරගෙන ඉන්න කියලා මොකක් හරි කතන්දරයක් හදනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අර වැඩක් නැතුව හිටපු මිනිස්සයා වැඩක් දාගත්තා. කට්ටිය මෙන්න මේ ඉස්සරහ තියෙන පුටු අතාරින්න. නැත්තම් මේ පුටුවට මනස එකඟ කරන්න. දැන් මෙච්චර වෙලාවට අතාරින්න පුටුවක් තිබ්බෙත් නැහැ, එකඟ කරන්න පුටුවක් තිබ්බෙත් නැහැ. අගේට හිටිය මිනිස්සයා එකඟ කරන්න ලෑස්ති වුණා. ලෑස්ති වුණාට පස්සේ මේක විශ්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මනස එකඟ කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් එකක කරගන්න බැරි වේවි. ඒ කියන්නේ අපේ මොළේට මේ එක එක දේවල් මතක් වෙන එක තහනම්ද? අපිට ඒවා එන්න ඕන. කරදරයක් නැතුව දේවල් පමුණවා ගන්න අපි දැනගන්න ඕන. අපේ ගෙදරට අපි ආරක්ෂා සහිත ගේට්ටුවක් දාගෙන තියෙනවා. නමුත් බෙල්ල හිකුත් තියලා තියෙනවා. අවශ්‍ය කෙනා ආවම බිල් කළාම අපි එයාව බලලා ගන්නවා. නමුත් තහනමක් නෑ එන්න යන. එහෙම කියලා තහනක් නෑ. නමුත් බෙල් කළාම බලලා අඳුරනවද කියලා බලලා ගන්නවා. පරිස්සමයි. ඉතින් අපි මේ ඔළුවට දීපු දේවල් ටික මේ ඔළුවේ කැරකි 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 තියෙනවා. ඒව තහනම් දේවල් නේ. මේක දෙන්න ඕන නිසා අපිම දීලා තියෙනවා. ඒව කැරගෙන කොට අපිම මේක බැන වැදලා වැඩක් නැහැ. දැන් ඔබ ආදරෙන් ගෙදරට ගෙනව බල්ලෙක් ඉන්නවා. ඉතින් ওই බල්ලා මල් බෝච්චි බෙල්ලනෝ, හරේ දුවනෝ, මෙහෙ දුවනෝ, පාපිස්සේ ලගිනෝ, ගේ දොරට දුවනෝ, පුටු සැටිය උඩ නගිනෝ, මේ ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පස්සේ දොරෙන් යනවා, පස්සේ දොරෙන් ඇවිල්ලා ඉස්සරහ දොරෙන් යනවා. ඒ ලොකු ප්‍රශ්න තියෙනවා. බල්ලෙක් ගේනකොට දැනගන්න ඕන මූ බල්ලෙක් කියලා. නේද? අර මේ ළඟපාත ගෙදර ගහ ඒගොල්ලෝ බල්ලා බැඳලා තියලා වැඩට යනවා. හාමුදුරුවන්ට තමයි අහගෙන ඉන්න වෙන්නේ මේ දවල් තිස්සේම අරයාගේ උඩුබුරු දාන එක. ඉතින් මම මේ ඒ වෙලාවේ ආපු වෙලාවට අර ඒ නෝ මහත්මයාට මේ මහත්මයා තියනේ මහත්මයා මේ බල්ලා උඩුබුරු දානවා මේ හරි කරදරයි ඕගොල්ලෝ නන්නේ ඕගොල්ලෝ ජොබ් එකට යනවා මං තමයි මන්දලේ ඉන්නේ අහගෙන ඉන්න හරි අමාරුයි කෝල් කරන හැම කෙනාම අහනවා කවුද අර කෑ ගහන්නේ කියලා. ඌ කෑ ගහන්නේ මිනිහෙක් කෑ ගහනවා වගේ. ඒ හරි ප්‍රශ්නයක් මට ටෙලිෆෝන් කෝල් වලටම උත්තර දීලා ඉවරයක් නැහැ. මේ බල්ලා අල්ලපු ගෙදර බල්ලා කියලා කියන්න ඕන. මං කෝ එක හරි කරදරයක් එක්ක ඌව ලිහලා දාලා යන්න නැත්නම් ඌවත් අරගෙන වැඩට යන්න මොකක් හරි එකක් කරන්න අපිට කරදරයි මෙහෙ මුකුත් කරන්න බෑ දැන් මෙයාට සහාකත් කරන්න බෑ ඌ හිටියන දැන් නෑ ඌ ඉතින් ඒ නෝන හොඳ උත්තරයක් දුන්න මට හාමුදුරනේ බල්ල තිරිසනෙක් කිව්වා මං කිව්වා සමා වෙන්න දැනගෙන හිටියේ නෑ කියලා නෑ ඌ හරි ඥානන්විත උත්තරයක් ඒක බල්ල තිරිසනෙක් ඒක හරි මම සමාවෙන් මම දැනගෙන හිටියේ නෑ ඒක මම හිතේ ඕගොල්ලෝ වගේම මිනිහ මිනිස්සෙක් නේ. ඉතින් ඒ වගේ අපි ඒක දැනගන්න ඕන. ස්වභාවය. ඉතින් ඒ වගේ අපි මේ ඔළුවටම මේ වගේ බලුකුක්කු දා ගන්නවා. බලුකුක්කු දාගෙන උන් න්යාව් ගන්නවා, කෑ ගන්නවා, බව් කියනවා, ඔය ඔක්කොම තියෙනවා, එහෙම ඒ දුවනවා, මේ දේවල් එනවා. බල්ලෝ දාගත්තා ඕක තමයි. ඔබම දාගත්ත බල්ලු තමයි ඔබේ හැමතැනම කෑ ගහන්නේ බුරන්නේ දුවන්නේ මේ බල්ලු ටික තමයි බල්ලු ඇති කරන කට්ටිය දන්නවනේ ඉතින් තියෙන සහනේ වගේම තියෙන වදි ගඳ නාවන්න සිටවීම රැට දෙකොඩ යාමේ බුරර කොට අවදි වීම ඔය ඔක්කොම ඉතින් දරා ගන්න ඕනේ මේ බල්ලු ඉන්න අය ඒ වගේම තමයි අපි මොලේ ඇතුලේ එක එක බල්ලු දාගන්නවා ඊට පස්සේ කියනවා අනේ ආන්දරු බල්ලා හරියට බුරනු ඉතින් මොකටද බල්ලු දාගත්තේ? බල්ල ගඳයි. මොකටද බල්ල දාගත්තේ? බල්ල ලෙඩ වෙලා. ඉතින් මොකටද බල්ලෙක් දාගත්තේ? දැන් මන්නම් බල්ලලු දාගන්නෙත් නැහැ, බල්ලු දාගන්නෙත් නැහැ. ඔක්කොම ඉස්සරහා ඉන්නවා. දෙන්න පුළුවන් ගලාර කෑම බීම ටිකක් වතුර ටිකක් දෙනවා. මට ඉතින් උඹ සබ පහසුවට එහෙම මේ හදන්න නාවන්න වෙන්නේ. බල්ලු නාවන්න හදන්න ගියොත් එහෙම මේ අර මිනිසුන්ගේ ඔළුව ඇතුලේ ඉන්න බල්ලෝ අයින් කරන්න වෙලාවක් එහෙනම් මම මිනිස්සුගේ ඔළුව ඇතුලේ ඉන්න බල්ලෝ අයින් කරනවා. අර ඉතින් ඒ බල්ලොත් විවේකීව ඒ මනෝ බල්ලෝ ඉන්න මෙහෙ බල්ලෝ නෙමෙයි. අට විඩාය බල්ලෝ, ගෙවල් වල බල්ලෝ කන ටිකක් දෙන නිසා ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා ඉන්න ගෙවල් එපා වෙලා. අනිත් එක මේ ගෙවල් වලත් ලොන් තියන කන් ඉන්න පුළුවන්. ලොන් ටික නැති වෙච්ච ගම පන්සලේ. ලොන් හැලෙනකම් විතර ඉන්න පුළුවන්. ඒක ගෙදරකට ගෙනාව බල්ලෙක්. ඒ ගෙදර බල්ලට ලොන් තියනකන් ඉස්සරහා තියාගෙන හිටියා ලොන් හැලුණා. හැලුණට පස්සේ බල්ල පිටිපැත්තේ ගෙදරකට. දැන් මම පිටිපස්සේ පොඩි මඩුවකට. දාලා දැන් අර ආදරෙන් හිටපු මෙට්ටේ උඩ හිටපු මේ සැටිය උඩ හිටපු බල්ලා නැහැ. ඉතින් ඒ ගෙදර ඉන්න කොළුවා අපිත් එක්ක බොහොම හිතවා. තව ලස්සන චූටි බල්ලෙක් ගෙනාව ලස්සනට ලොන් තියන. ඒ බල්ලා බලලා කියනවා අර ගෙදර ඉන්න කොළුවා. උඹටත් හොඳයි ලොන් ටික තියෙනකම්. බෙත් ලොන් හැලිච්ච ගම අතේට තරන් යන්නේ. ඉතින් ඔව් බල්ල දන්නේ ඉතින් ලොන් තියෙනකම් තමයි මේ සැප තියෙන්නේ කියලා. ඕකම තමයි ජීවිතේ පින්නතුනේ. අපිටත් ලොන් තියෙනකම් තමයි කාගේ සැලකිල්ල. ඒ නිසා ලොන් හලා ගන්න එපා. ලොන් පරිසම් කරගන්න එනවා. අපිට තියෙන ලොන් තමයි ඔය රූපය, ධනය, බලය, ඉතින් ඥානය, කුසලතාවය වගේ ගුණාංග අපිටත් තියෙන ලොන්. ඒවා තියෙනකම් මිනිස්සු කවුරුත් අගය කරයි. ගහක වුණත් කොළ හැලුණාම ගහේ යට හෙවණ නැති වෙනවා. හෙවණ නැති වුණාම කවුරුත් නැහැ. ඔය ගොඩාක් අම්මලා තාත්තලා වුණත් දරුවෝ ඉදිරියේ හරි ලොන් හලා ගත්තාම මොකද වෙන්නේ? ඔය හැරී ඉතින් අස්සක මුල්ලක වැඩිහිටි නිවාසෙ යන්න වෙනවා. ඒසග ඔය කිව්වට අම්මලා තාත්තලාට ඔය පිළිගන්නේ නැහැ. Tamanට කියලා යමක් ඉතුරු කරගන්න, ආරක්ෂා කරගන්න කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔක්කොම දරුවන්ට කියලා කරනවා. ඊට පස්සේ ලොන් හැලෙනවා. ලොන් හැලුණාට පස්සේ වැඩක් නැහැ.
ඊළඟට අම්මා ඉතින් ඉන්නව නම් ඉන්න නැත්තම් ඉතින් කැමැත්තක් කරන්න කියලා කියනවා. ඒ නිසා තමන් ශක්තිමත්ව ඉන්න ඕනනේ. ඒක කියන ගමන්ම අර ඔළු ඇතුලේ ඉන්න බල්ලා ගැනමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ එනවා. ඒ නිසා බල්ලු නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා අර ගවයෝ ටිකක් හොයාගෙන යන මිනිස්සෙක් ආවා. ඒ සයින් මම හරි දන සිටුවරෙක් මගේ මේ ගව පට්ටියක් කැලේ පැනලා ඉන්න මම මේ ඒගොල්ලෝ හොයාගෙන යන ගමන් උසගෙන හිටියේ බට්ටිකුත් කන්න කියලා ලෑස්තිලා කතා කරා. ඉතින් මට දරුවෝ නැහැ වරුවෝ නැති නිසා මගේ ඔළුවේ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරුවෙක් ඉන්නවා නේ. හැබැයි බුදුහාඳුනු දේශනා කරනවා මට දරුවෙක් නැහැ. දරුවෙක් ඉන්නවා රාහුල කොහරේ ඉන්න. හැබැයි දරුවෙක් නැහැ කියලා මේ පරමාර්ථයක් කියන්නේ. මට බිරිඳක් නැහැ. බිරිඳක් ඉන්නවා. ඩිවෝස් එක දීලා නෙවෙයි ගියේ. තාම රෙජිස්ටර් තියෙනවා. හරිද? මනසින් තමයි අවබෝධයෙන් ගොඩ නැගුවේ. ඩිවෝස් කරලා ගියපු කතාවක් කොයිබකවත් නැහැ. එහෙම දාලා නැහැ. ඩිවෝස් එකක් දීලා ගියේ නැහැ. බිරිඳක් ඉන්නවා. මට බිරිඳක් නැහැ කියලා. බිරිඳක් නැති නිසා මට ඒ පිළිබඳව දුකකුත් නැහැ කියනවා. මට ගවයෝ නැහැ කියනවා. ගවයෝ නැති නිසා මට දුකකුත් නැහැ කියනවා. දීපල නැහැ කියනවා. මට දීපල නිසා ඇති වෙන දුකකුත් නැහැ. ඒ නිසා මම සතුටින් වාසය කරනවා කියනවා. ඒ වගේ තමයි මේ අපේ අභ්‍යන්තරේ අපි දාගත්තොත් බල්ලෝ බල්ලෝ නිසා හට ගන්න දුක්. අශ්වය දාගත්තොත් අශ්වයෝ ඉන්න නිසා හට ගන්න දුක්. ඉතින් කවුරු හරි කෙනෙක් දාගත්තොත් කකුල් දෙකේ සතෙක් දාගත්තත් හතරේ සතෙක් දාගත්තත් ඇදිලා යන සතෙක් දාගත්තත් ඒ නිසා ඒ හට ගන්න දුක් මෙතන තියෙන්න පටන් ගන්නවා. මේ කිසි දෙයකට වෛර කරන්න කිසි දෙයක ප්‍රතික්ෂේප කරන්න කිව්ව නෙමෙයි. අවිද්‍යාවෙන් සංඥාව උපාදාන කරන්න එපා. නෝනට සලකන්න, බිරිඳට සලකන්න, දරුවට සලකන්න, ලෝකයට සලකන්න, ලෝකට මෙහෙවර කරන්න ඒවේ ඔළුවේ දාගන්න එපා. මට පුළුවන් මේ දායකයට ඔළුවේ දාගන්න. මන් දාගන්නේ. දාන තිබුණොත් ඒ දාන දානේ දෙනවා. කවුරු හරි දාන දායකත්වයක් දරලා නැති වුණොත් අද නෑ. ගිලම්පසත් කවුරු හරි දුන්නොත් දෙනවා. ගිලම්පස නැති වෙච්ච දවසට අන ටැප් එක දිනන වතුර බීම යන්නේ. ටැප් එකේ වතුර කපලා දිනන. අද වතුර නෑ. මම සබා දහමට මූණ දෙනවා. දායකයත් එහෙම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ස්වභාවය. මටත් එහෙමයි. මට අනිවාර්යෙන් දාන ගේන්න ඕන. මෙහෙම නෑ. දානේ හම්බුනොත් වැළඳුවා. නැත්තම් නෑ. ඇති එකේ ප්‍රශ්නකුත් නෑ. නැති එකේ පස්සේ සමහර දායකයෝ හිතාගෙන ඉන්නවා මේ දාන්නේ බාරගෙන හරියට ගෙනාවේ නැති වුණාම වෙන හාමුදුරුවරුන්ට වගේම මටත් කේන්ති යනවා ඇති. දාන්නේ කපනෝ මේමයි මේමයි කියලා. එහෙම නැහැ. බාරගෙන දෙන්නත් පුළුවන්, බාරගෙන නැතුව ගෙනල්ලා දෙන්නත් පුළුවන්. ඒ අතර මම නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම මගේ මනස එකඟ කරන්නේ. ඒ නිසා මගේ මනස විචිප්ත වෙන්නේ නැහැ. ඔබට තේරෙනවද මේ කියන කතන්දරේ? මම මගේ මනස එකඟ කරන්නේ ඒ නිසා විචිප්ත වෙන්නේ නැහැ. දැස්සික පියාගෙන රෙඩි වෙනවා. ගොවියෙක් හරියට අර අමුඩ ගහලා උදැල්ල අර කුඹුරට බහිනවා වගේ. අපිත් ලෑස්ති වෙනවා කොහොමද? මනස එක කරන්න මම මේ දැන් ලෑස්ති වෙනවා. වරෙන්කො කඩුවක් තියාගෙන ඉන්නවා දොර මුල්ලේ. දැන් දොර මුල්ලේ රැකගෙන ඉන්නවා කොල්ල තියාගෙන. ඔළුව දාපන්කො ගන්නවා. නින්ද නෑ. හරි මාන්සි. සමහරලාට කවුරුත් ආවෙත් නෑ. නමුත් දෙන්නම් බැටේ කියලා ඉන්නවා. අර දොර මුල්ලේ ඉන්න එකට තමයි. ඉතින් මේ අපේ මනසේ වෙන අපිටම සිද්ධ වෙන වැරදීම් අපි අඳුන ගන්නවා. අන්න ඒකට තමයි චතුරාර්ය සත්‍ය අඳුන ගන්නවා කියලා කියන්නේ නේ. අවබෝධ කරනවා කියලා කියන්නේ. දුක මොකද්ද? ඒකේ සැකස්ම මොකද්ද? ඒකේ නිරෝධය මොකද්ද? ඒ නිරෝධ මාර්ගය මොකද්ද කියන එක. දැන් ඔබ මේ හිතට ගන්නවට වැඩිය උගත්කමට එහා ගියපු අසිරිමත් ධර්මයක් එක්ක තමයි ඔබ මේ ගමන් කරන්නේ. උගත්කමට එහා ගියපු දෙයක් වෙනතුරු මේ ධර්මයෙන් ඔබට ලැබෙන්නේ. උගත්කම කියන්නේ උකහා ගැනීම, අනුකරණය කිරීම, අනුගත වීම, අනුගමනය කිරීම, මේකේව නැහැ. උගත්කමට එහා ගිය දෙයක් ඔබට ධර්මයෙන් ලැබෙන්නේ. විශේෂයෙන් මා දේශනා කරන සද්ධර්මයෙන් ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ලැබෙන්නේ ඒ විශ්වීය දර්ශන ගුණේ උගත්කමට එහා ගියපු ධර්මයක්. හැබැයි ඔබට දහම් පාසල් අධ්‍යාපනයේ සහ අනිකුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයට උවමනා කරන්න උගත්කමට එහා ගියපු දැනුම නෙමෙයි, උගත්කමේ දැනුම. හරි වුණත් වැරදි වුණත් විභාග දෙපාර්තමේන්තුව විසින් සම්මත කරන දේ ඔබ ලිය යුතුයි. අමාරුලාට විභාග දෙපාර්තමේන්තුව නම් කර ඇති දේවල් වැරදි වෙච්ච දේවල් තියෙනවා. හරි උත්තරේ නෙමෙයි ඒක. ඒක අපි ලියන්න ඕන. ඒකට තමයි ලකුණු හම්බෙන්නේ. ඒ නිසා උගත්කමට එහා ගියපු සද්ධර්මය ඔබට ලැබිලා තියෙනවා. ඒ ධර්මයෙන් ජීවිතේ සනහා ගන්න හැම දිනාටම ශක්තිය වාසනාව ලැබේවා. සම්බුදු සරණයි.